පූජනීය වන්දනීය ලොකු ස්වාමින් වහන්සේ ධම්ම කුසල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපරදු පරිදි අදත් අපම රැස්වී සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ඉතාම ගෞරවපූර්වකව කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමින් වහන්සේගේ දෙපා නැමැද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. එහෙමනම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා.
බොහොම පිං නිරෝෂ් පුතා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මට ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා, ඉදිරිපත් කරන්න අවසරයි. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාව යටිපතුල් වලට දැනෙන ස්පර්ශයට හිත තියාගෙන ඇවිදින්න පටන් ගත්තා. වම් යටිපතුල පොළවට වදින බව සහ දකුණු කකුලේ ඇඟිලි සහ විලුඹ පොළවට වදින බව දැනෙනවා. ටිකකින් ඇස් දෙක වැහෙනවා. නමුත් සක්මන දිගටම සිදු වෙනවා. ටික වේලාවක් මෙලෙස සක්මන සිදු වුණා. ටිකකින් ඇවිදීම නතර වී එක තැන නැවතුණා. යටිපතුල් වල ඇඟිලි පොළවට තද වෙමින් විලුඹ පමණක් එසවුණා, පහත් වුණා. මෙසේ සෑහෙන වේලාවක් දිගටම සිදු වුණා. ටික වේලාවකින් කකුල් වල දැනීම නැති වුණා. ඒත් සිටගෙන ඉන්නා බවට යම්කිසි දැනීමක් තිබුණා. එදිනෙදා ජීවිතයේ සතිය පැවැත්වීම. මා වසර කිහිපයක් තිස්සේ සතිමත් බව පුරුදු වෙනවා. වසර දෙකක පමණ කාලයක් තිස්සේ කයේ විවිධ වූ වේදනාවන් දැනෙන්නට පටන් ගත්තා. කැස්ස, එම්බිරිස්සාව, හිස රතේ, දත් කැප් කුම් වැනිදී. ඒ සියලු දේ ලුණු වතුරෙන් සහ උණු වතුරෙන් පමණක් සුව කර ගැනීමට හැකි වුණා. ඒවා ඇතිවන බව නැතිවන බව හොඳින් නිරීක්ෂණය වුණා. ඒ අවස්ථාවලදී විශේෂ අපහසුතාවයකින් තොරව සැමදේ නිරීක්ෂණය කළ හැකි වුණා. පසුගිය මාසයේ තුලදී මේ දේවල් නිතර නිතර දැනෙන්න පටන් ගත්තා. තවමත් ඒ දේවල් කායිකව දරා ගැනීමේ අපහසුතාවයක් නැහැ. ඒත් මේ දිනවල හිත වික්ෂිප්ත වෙලා බව දැනෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ වටිනා උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔව්, මේ වික්ෂිප්ත මනසට තියෙන උණු වතුරයි ලුණු වතුරයි තමයි. වික්ෂිප්ත මනසට ආපුවාම ලුණු වතුර උණු වතුර වෙනුවට මයින්ඩ්ෆුල්නස් එක ඇප්ලයි කරන්න. එතකොට වික්ෂිප්ත මනසේ ඉනැහැටි දැක් ගැනීමේ අවස්ථාව අපිට ලැබෙනවා. ඒ නිසා අපිට හම්බෙලා තියෙන තාම සරල ඖෂධයක්. ඒ ඖෂධය බලපාන්නේ මතු වෙනකොට අල්ලගත්තොත්. ඒකෙම මුල්ම ඖෂධය තමයි සතිය. ඊට පස්සේ තමයි ලුණු වතුරයි උණු වතුරයි. ඒ නිසා කයෙලිතේ උණු වතුරයි ලුණු වතුරයි මනසට සතිය කියලා හිතාගන්න.
එහිමයි ස්වාමීන් වහන්සේ. දෙවනි ප්‍රශ්නේ. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි. සූදානම් ශරීරයෙන් භාවනාවට යනවා කියන එකයි සිත තත්ත්වගත කරනවා කියන එකයි අතර වෙනස පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මගේ අත්දැකීමට අනුව සාමාන්‍යයෙන් දේශනාවක් අහනකොට ඒ දේශනාවේ මගේ භාවනාවට අදාළ කොටසට වැඩිපුර සිත යොමු වෙනවා. එදාට හෝ පහුවදාට කරන භාවනාවේදී ඒ දේශනාවේ හෝ කමඨාන් සුද්ධ කරන එකකදී හෝ අහපු දේ අත්දකින්න ලැබෙනවා. භාවනාවට යන්නේ සූදානම් ශරීරේ. ඒත් මෙතනදී උඩු හිතට නොපෙනෙන තත්ත්ව ගත කිරීමක් යටිහිතෙන් සිදුවෙනවාද කියලා හිතෙනවා. එහෙම පුළුවන් වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? එපමණයි ස්වාමීන් වහන්සේ.
ඒකට සූදානම් ශරීරය තියාගන්න. උඩු හිත තමයි අපිට පෙන්නන දේ. නමුත් ඒක යට තියෙනවා hidden agenda එකක්. Directed disposition කියලා කියනවා. එහෙම නැත්නම් perverted trend එකක් තියෙනවා යට. අපි උඩේක අදහගෙන යනවා. ඒකට පේනවා මේ යටින් ඇවිල්ලා මොනවද නූල් සූත්‍ර වගේයක් යනවා. ඒ ඇති හොඳට. ඒක තමයි සූදානම් ශරීරය කියන්නේ. එතකොට මේ උඩු හිත පිනීම හරහා යටි හිතට ලොකු බිංගයක් හදා ගන්න පුළුවන්. ඒක තමයි ඒ භීනෙක් වෙනවා වගේ, කම්මැලි වෙනවා වගේ, ඇඩ්‍රස් නැති වෙනවා වගේ, ගැස්සිලා යනවා වගේ වෙන්නේ අර යටි හිතට යන බිංගි කැපෙන වෙලාව. ඉතින් ඒකට විශේෂ පෞරුෂත්වයක් ඕනේ. පෞරුෂත්වයේ මූලිකම ලක්ෂණ තමයි සූදානම් ශරීරයේ. ඒතකොට ලැබෙන ලාභේ තමයි දන්න දෙයට අමතරව නොදන්න දෙයක් තියෙනවා කියලා ඒකට සූදානම් වෙනවා. ඒ සූදානම් විතරක් ඇති ඒ දේ දකින්න ඕනකමකුත් නැහැ, බෙහෙත් කරන්න ඕනකමකුත් නැහැ. ඒකයි මේ දස්සනාපහා තබ්බා කියලා කියන්නේ, දැකීමෙන් පමණක් ප්‍රහණය සිද්ධ වෙනවා. කොහොම ඉදිරියට යා?
අවසරයි ස්වාමීන් වහන්සේ, දැන් මේ තවත් ලිඛිත ප්‍රශ්නයක් ලැබුණා, ඉදිරිපත් කරන්න අවසරයිද? ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අවුරුදු ගණනාවක් ආනාපාන සති භාවනාව කරනවා. දිනක් තුල පැයකට වඩා භාවනා කරනවා. දිනපතාම කිරීමට උත්සාහ ගන්නවා. හිස්තැනට ඉක්මනින් යනවා. සැක තුනී වී ඇත. නිතර සතියෙන් සිටිනවා. ඉස්සර තරහක් ඇති වූ විට එය පිටතට නොපෙන්වා සිටිනවා. නමුත් හිත තුල එම වෛරය බොහෝ කලක් පවතිනවා. එය හිතට වදයක්ව තිබුණා. දැන් තේරෙන විදියට තරහක් එන විට ඉතා තදින් පුපුරා යනවා. එය පිටතට පෙන්වනවා. නමුත් එය ඉස්සර වගේ දිගු කලක් පවතින්නේ නැහැ. ඉක්මනින්ම නිවි යනවා. ඉන්පසු තරහ ඇති වූ කෙනා ගැන අනුකම්පාවක් ඇති වෙනවා. ඉන්පසු විශාල දුකක් ඉතිරි වෙනවා. එම දුක ඉතාම තීව්‍ර විදිහට ඇති වෙනවා. සංසාර දුක කියලා හිතෙනවා. ඉන්පසු විශාල තැන්පත් බවක් ඇති වෙනවා. ඇති වූ තරහව පිළිබඳ උපේක්ෂා ගතිය දැනෙනවා. ඉදිරියට යාමට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව, දීර්ඝායුෂ හා උතුම් නිවනක් පතනවා. සාදු සාදු සාදු.
ඔය ඉතින් අපි අර තරහ පිට කරන වෙලාවට අපි සත්පුරුෂයන් අතර හිටියොත්, භාවනා මධ්‍යස්ථානක හිටියොත්, පත්‍රි උපදේශක හිටියොත් ඉක්මෙන් ගමන. අසත්පුරුෂයන් අතර හිටියොත්, වැරදි තැනක හිටියොත් ඉතින් අපිට අලුතෙන් රිපකෂන් හදා ගන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ අපිව ප්‍රතික්ෂේප කරනවා. අපිව පළවා හරිනවා. ඉතින් සා අපි මේ වගේ වැඩ කරන වෙලාවට පුළුවන් තරම් බලනවා භාවනා කරන කට්ටියත් එක්ක ඉන්න, නැත්නම් භාවනා මධ්‍යස්ථානයක ඉන්න, එහෙම නැත්නම් බණක වගේ දෙයක ඉදිලා කටයුතු කරන්න. ඒකෙන් අපින් අර තරහ පිටකිරීමෙන් ඇතිවෙන නරක ඉම්පැක්ට් එක, නරක මේක හරියට ෂොක් ඇබ්සෝබ් වෙනවා, දරා සිටීමේ ගතියක් වෙනවා පරිසරේ. ඉතින් ඒ නිසා ඒව ගැන පොඩ්ඩක් මේ සලකා බලන්න. තරහ පිටකරන එක පස්සේ ඔක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනවා, පිටකරන දන්න කට්ටියත් එක්ක. ඉතින් ඒගොල්ලෝ ටික බයිනවා, කමන්න දෙයක් කරන්න දෙයක් නැහැ. නමුත් අපි ඒගොල්ලත් එක්ක ගිවිසගෙන තියනවා අපි කල්ලාණ සත්පුරුෂය කියලා. ආන් මේ වගේ පිරිසක වුණොත් හොඳයි. අනික් වෙලාවට තාමත් පුරුදු කරගන්න ඕනේ තරහ හංගගෙන සර්පෙක් වගේ ගුලි වෙලා දෙන්නම් ඔබට කියලා ඉඳත් පුරුදු වෙන්න ඕනේ. ඒ කරන්නේ අසත්පුරුෂයන් මැද ඉන්නකොට. කරනවට නෙවෙයි. ඒක මනසට දෙන එක escapism එකක්. සත්පුරුෂයන් දර ඉන්නකොට කිසි බයක් නැතුව බයි. ආන් මේ විදිහට පොඩි උපක්‍රමශීලී ගතියක් දක්වන්න කියලා කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. පොහොනේ මට ලැබිලා තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, තව ප්‍රශ්නයක් මට ලැබිලා තියෙනවා. මේ චැට් එකෙන් ඇවිත් ආපු එකක්, මම ඒක ඉදිරිපත් කිරීමට අවසරයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. මාගේ කමඨහන් වාර්තාවයි. සක්මන් භාවනාවේදී ඇවිදින්නෙකු මිස මම ඇවිදිනවා යන හැඟීමක් නැත. වටින් පිටින් කොපමණ ශබ්ද ආවද ඒවා ශබ්ද පමණකි. භාවනාවට බාධාවක් නොමැත. පරයන්කයට වාඩි වී ඇස්පියාගත් සැනින් බොහෝ අවස්ථාවලදී හුස්ම අරමුණු නොවි සිත හිස් අවකාශයකට යොමු වේ. ඒ දෙස බලා සිටින විට කය ක්‍රමයෙන් නොදැනී යයි. සිත පමණක් හිස් අවකාශයට යොමු වී ඇති බව පෙනේ. සිතට වරින් වර නොයෙක් අරමුණු පැමිණේ. එය පැහැදිලිව පෙනේ. ඒවා පීඩාකාරීව සිතට වද නොදේ. අතීතයට අනාගතයට දිව යන ගතිය අඩුය. එතන එතන ඒවා සංසිඳී යයි. ටිකකින් ඒද වෙනස් වී සිතුවිලි හෝ කය අරමුණු නොවන අවස්ථාවකටද පැමිණියේය. සාමාන්‍ය ජීවිතයේදී වැඩක් ආරම්භයේදී සතියෙන් එම වැඩය ආරම්භ වේ. වරින් වර සිත පිට ගියද නැවත සිත ආපසු පැමිණේ. එදිනදා වැඩවලදී බොහෝ විට වැඩ කරන්නෙකු දෙස පිටස්තරයේක්සේ බලා සිටිනවා පෙනේ. පෙරමෙන් සිතේ පැවති බරගතිය දැන් අඩු වී ඇත. සිත සැහැල්ලුව පවති. ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යෑමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් භාවනාව නම් ওই විදිහටමයි. මේ වාතාවරණයත් තරකයි කියන්න බෑ. හොඳයි. ඉස්සරහට තමයි තේරෙව බොහොම කෙටියෙන් වාර්තා කරන ක්‍රමයක් තියෙනවා කියලා. ඔච්චරවත් විස්තර ලියන්න නැතුව මේක ඉච්චරම විස්තර වැඩි කියලා චෝදනා කරන්න බෑ. නමුත් ඔයක සංක්ෂිප්තකරනද කියලා කෙටිය ලියන්න පුරුදු වෙනකොට භාවනාවට ලොකු සංයමයක් එනවා. භාෂාවේ ව්‍යාකරණ හැදෙනකොට. ඒකත් ඇත්තටම භාවනාවෙම කියන එකක්. හැබැයි ඒකට ලෑස්තිලා යන එක තමයි කරන්න තියෙන්නේ. තමන් කියන දේ කෙටියෙන් කියන්න පුරුදු වෙන්න. Short and sweet, short to the point. එතකොට භාවනාවේදී විතක්ක ਵਿਚාරවල ලොකු ගුණයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මගේ අදහස් දැක්වීම කරන්නේ වාර්තාකරණය ගැන විතරයි. භාවනා ක්‍රම ඔය විදිහටම දිගටම උනන්දුවෙන් කරන්න කියලා කියනවා.
සාදු සාදු සාදු. ලිඛිත ප්‍රශ්න එපමණයි ලැබිලා තියෙන ස්වාමීන් වහන්සේ. තව විනාඩි කිහිපයක් තියෙනවා අපිට. ඔබ වහන්සේට අද ගොඩක් ෂෙඩියුල් එකක් තියෙනවා කියන නිසා අපි කෙටියෙන්
අද අපිට ගොඩාක් වැඩ තියෙන දවසක්. ඔයගොල්ලෝ ඔච්චර විනෝදෙන් හිටියට මේ ඉන්න කට්ටියටවත් ඔච්චර වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා
එහෙම ස්වාමීන් වහන්සේ.
ඒ විනාඩි ස්වල්පේ මගේ වාසියට මම ගන්නවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුපත්විද්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු. අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතුමි බන්ති
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති
සුවපත්විත්වා.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුවපත්විත්වා.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේය සමිච්ඡතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු
සුපත්ත්‍වා සුපත්ත්‍වා. කුසලාමතු හිටගෙන ඉන්නවා. අපි කුසලාමතුන්ට බාර දෙනවා මයික්‍රොෆෝනේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරමි.
තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.
හොඳයි අපි පටන් ගමු.
සාදු සාදු සාදු. එහෙමනම් පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද අද දවසේ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේ නන සේවිතබ්බාති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි ජීවිතේ යම් කිසි දියක දිවීමක යෙදිලා ඉන්න පිරිසක්. එතකොට මේ සංසාර ගමන කියන්නේ එක්තරා විදිහක දිවීමක් තමයි. යම් කිසි දියක දිවීමක යෙදිලා ඉන්නවා මේ ගමන පුරාවට, මේ සංසාර ගමන පුරාවට. ඉතින් යම් කිසි අවස්ථාවක මේ තැනැත්තා අන්න අර විදිහේ ස්වභාව ධර්මෙන්, එහෙම නැත්නම් මේ වටපිටාවෙන් යම් කිසි බණක් අහනකන් මේ දිවීමේ යෙදෙනවා. එතකොට මේ බණේ සමහර විට ස්වභාව ධර්මෙන් මතුවලා එන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක්ගේ වචනයක් විදිහට මතුවලා එන්න පුළුවන්. මෙන්න මේ විදිහේ වචනයක්, මෙන්න මේ විදිහේ බණක් ඇහුනහම මේ පුද්ගලයා එක්තරා විදිහක නැවතීමකට, නිවීමකට පත් වෙනවා. අන්න මේ දිවිමහවරයි මෙච්චර කාලයක් දිව්වා මොකද්ද හොයාගෙන, අන්න තවදුරටත් දුහන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ විදිහේ වෙනසක් මේ තැනත තුළ ඇති වෙනවා අපිට දකින්න පුළුවනි. ඉතින් බුදු කෙනෙක් පහළ වුණ ලෝකෙක අන්න වැඩි වැඩියෙන් මෙන්න මේ නැවතීමේ පණිවිඩයක් කෙනෙක්ට අහන ලැබෙනවා. අර දුවන පිරිස් වැඩි වැඩියෙන් සුදුසු වෙලාවේදී තමුන්ගේ ඒ පණිවිඩේ ලබා ගන්නවා. ඒ විදිහේ බණක් අහනවා. ඉතින් ওই බණේ එක එක විදිහට ඉදිරිපත් වෙලා එන්න පුළුවන්. සමහර විට කෙනෙක්ට නමුතු විදිහේ ජීවිතයේ වෙච්ච වෙහෙසක් පීඩාවක් හරදරයක් වෙන්න පුළුවනි බණක් බවට පත් උනේ. ඒ එක එක කෙනාට එක එක විදිහට ගැළපිලා එනවා. තව කෙනෙක්ට මේ ස්වභාව ධර්මය දැකපු දෙයක් වෙන්න පුළුවනි බණක් බවට පත් උනේ. ඒ විදිහේ ශක්තියක් ඒතන තඳුන ගන්නවා. දැන් අර මහා ජනක රජතුමාගේ කතාවේ තියෙන. ඒ රජතුමාට බණ කිව්වේ වෙන කවුරුත් නෙමෙයි, අඹ ගහක් තමයි බණ කිව්වේ. ඒකත් ඵල ඇති අඹ ගහක් නෙමෙයි, ඵල නැති අඹ ගහක් තමයි බණ කිව්වේ. අන්න මේ ඒ බණේ තේරුම් ගන්නවා. අර තියුණ රජ සම්පත් ඔක්කොම අතහැරලා දාලා තේරුම් ගන්නවා ඵල නැති වෙන තරමට ලාභයි. මොකද කොල්ලෝ ගල් ගහනවා. ගල් ගහනවා, අතු කඩනවා, අඹ කඩනවා, ගහ විනාශ කරනවා. මොකද්ද හේතුව? අන්න අර ලැබිලා තියෙන ඵලදාවම තමයි. අර ඇති වෙලා තියෙන ඵලදාවම තමයි. ඉතින් ඒ බණේ ඇහුණා. ඒ බණේ ඇහුණා, ඒ පණිවිඩය දරාගත්තා. අන්න තමුන්ගේ යම්කිසි පරීක්ෂණයක් දිවීමක් තියුණාද ඒක අහවර වුණා. දැන් අඟුලිමාල චරිතය ගත්තොත් වෙන විදිහක බණක් තමයි එතනටට ගෝචර වෙන්නේ. වෙන විදිහක බණක් තමයි එතනටට ඇහෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ සංසාර ගමනක් කියන්නේ එක්තරා විදිහක දිවීමක්. එනේ දිවීම බුදුවරයෙක් පහළ වෙච්ච වෙලාවක, අර විදිහේ ආර්යයන් වහන්සේලා පහළ වෙච්ච වෙලාවක අන්න නවතින්න හේතු කාරණා ගැළපිලා එනවා. බුදුවරයෙක් පහළ නොවුන ලෝකෙකත් අන්න යම් කිසි විදියක නැවතීමක් සිද්ධ වෙන්න පුළුවනි. පසේ බුදුවරු ගැන අපි අහලා තියෙනවානේ. එතකොට අන්න සමහර විට 500,000 එක තැන වැඩ ඉන්දියා කියලා සඳහන් වෙනවා. ඒ තම තමුන් ධර්මයේ සාක්ෂාත් කරපු කට්ටිය මේ ස්වභාව ධර්මයේ තමයි බණ කියලා තියෙන්නේ. කාගෙන්වත් බණ අහලා නෙමෙයි, ස්වභාව ධර්මයේ බණේ අහලා. අර විදියට අඹ ගහක, අර විදියට පරතේක, අර විදියට වතුර කියලා දෙන බණක් අහලා නවතිනවා. ඉතින් ඔන්න ඔය විදිහේ නැවතීමක් පිළිබඳ කතාබහක් තමයි අපිට ගැළපිලා ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති සමහර විට අන්න කොහෙද ඇවිල්ලා නතර වුණේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේ මේ පස්වග මහණුන්ට ආමන්ත්‍රණය කරන්න සූදානම්. ඒගොල්ලෝ ඒ පණිවිඩය බාර ගන්න සූදානම්. මෙච්චර වෙලා කන් යොමු කරන්න කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි ඔන්න දැන් කන යොමු කරන්න සූදානම් කියලා යම්කිසි සලකුණක් අවස්ථාවක් ගැළපිලා එනවා. එතකොට පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ කාටද මේ බණේ කියන්නේ කියලාත් පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. දැන් මේ පස්වග මහණුන්ට කියන්නේ මේගොල්ලෝ යම්කිසි විදියක එක්තරා අන්තවාදීව කටයුතු කරපු පිරිසක් ඒ වෙලාවේදී. ඒ අවස්ථාවේදී ඒ ජීවිත පරිච්ඡේදෙදී අන්න යම් කිසි විදියක කායික දුක් දෙමින් මේ විදියේ වෙහෙසක් පීඩාවක් සහිතව කල් ගෙවන පිරිසක් තමයි මේ පස් දෙනා. එතකොට මේ පස් දෙනාට මොන විදිහේ බණකින්ද බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ කියලා බැලුවොත් අන්න කියනවා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. ඔන්න ඔහොම තමයි මේ පිරිසට ආමන්ත්‍රණය කරන්නේ. මහණෙනි මේ අන්ත දෙකක් තියෙනවා, කෙලවරවල් දෙකක් තියෙනවා. පැවිද්දෙක් විසින් එහෙම නැත්නම් හිතේ නිවීමක් බලාපොරොත්තු වෙන තැනැත්තෙක් විසින් ආශ්‍රය නොකළ යුතු නැත්නම් අල්ලා නොගත යුතු අන්ත දෙකක් ඇත කියලා අන්න ප්‍රකාශ කරනවා. දැන් මේගොල්ලෝ ඉන්නේ කොයි අන්තෙද? මේගොල්ලෝ ඉන්නේ අන්න අතකිල මතානු කියන අන්න තමුන් කන්නෙත් නැහැ, වටපිටාවෙන් කනවට කැමතිත් නැහැ. ඕක තමයි තියෙන අත්තකිල මතානු යෝගේ. බොහොම මනාපෙන් කැමැත්තෙන් තමුන්ට දුක් දී ගන්නවා. ඕක තමයි ඒ යෝගේ. තමුන් කන් නැති එක නම් ඉතින් අදහස පැහැදිලිනේ. ඒක එච්චර දෙයක් නැහැ. ඒක තම තමුන්ට බලපාන එකක් හින්දා තමුන් කන් නැතිකොට ඒකේ අවුලක් නැහැ. නමුත් වටපිටාවේ කට්ටියට කනවකට කැමතිත් නැහැ සාමාන්‍යයෙන් මේ යෝගේ ඉන්න කට්ටිය. වටපිටාවේ කට්ටිය කනවට කැමතිත් නැහැ. අර නිකන් කියන්නේ නිකන් කාලා මරණ කට්ටිය ඉන්නේ. කාලා නෙමෙයි කාලා මරණ කියලා. කාලා මරණ කට්ටිය දිහා බලන්නත් කැමති නැහැ. ඒ වෙනුවට මේ කොහොමද ඕම කරන්න කියලා අන්න බුදුන්ටත් චෝදනා නගනවා. ওই විදිහේ ප්‍රතිපදාවකින් කොහොමද බුද්ධත්වයට සාක්ෂාත් කරන්න කියලා අන්න බුදුන්ටත් චෝදනා නගනවා. තමුන්න කයි ඉන්නවා ගැටලුවක් නැහැ කියමුකෝ. අන්න වටපිටාවේ කට්ටි කනවට කැමතිත් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ එක්තරා විදියක අන්තයක කටයුතු කරන පිරිසකට තමයි බුදුරජාණන් වහන්සේ මේ බණ කියන්නේ. එතකොට මේ විදිහ අන්ත දෙකක් තියෙනවා. ඒක ආශ්‍රය කරන්න හොඳ නැහැ. ඒකේ අල්ලගෙන එළඹිලා ඉන්න හොඳ නැහැ කියලා යම් කිසි විදියක මතක් කිරීමක් කරනවා. එක්තරා විදියක නිකන් අර අපේ භාෂාවෙන් කිව්වොත් කාලා බීලා ඉඳහන් කියලා තමයි ඔය කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. මේ ශරීරයක් තියෙනවා නඩත්තු කරන්න ඒකට යම් කිසි නඩත්තුවක් අවශ්‍යයි. එතකොට කන්න බොන්න සිද්ධ වෙනවා. ඒවා නවත්තලා හරියන්නේ නැහැ. නාලා කරලා ඒ පිරිසුදු වෙලා ඉන්න වෙනවා. මේ නිගණ්ඨ සාසනයක් නෙමෙයි මේක. ඈ වෙනුවට පොඩ්ඩක් නාලා කරලා නිකන් මනුස්සයෙක් දැක්කහම ප්‍රිය වෙන විදියට ඉන්න කියලා තමයි භික්ෂුවකට තියෙන පැනවීම. ඊට වැඩි අන්තයකට යන්න හොඳ ඕනේ නැහැ. අවශ්‍ය නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එන්නේ විදිහේ මතක් කිරීමක් මේ පිරිසර සිද්ධ කරනවා. දැන් අර විදියට නොකානෝබී ඇඟට දුක් දෙන පිරිසකට කියන බණේ තමයි කාලා බීලා පොඩ්ඩක් විවේකයෙන් ඉන්න. විවේකයෙන් ඉන්න. දැන් ඔය යම් කිසි ප්‍රතිපදාවක යෙදිලා තියෙනවනේ. එහෙම නැත්තම් භාවනා ශාලාවකට ඇවිල්ලා තියෙනවනේ. එහෙම නැත්තම් නිස්සාරණ වනයේට ඇවිල්ලා තියෙනවනේ. ආ දැන් පොඩ්ඩක් විවේක වෙන්න පුළුවන්ද? දැන් පොඩ්ඩක් නවතින්න පුළුවන්ද? දැන් පොඩ්ඩක් හිතට සතුටක් ඇති කරගන්න පුළුවන්ද කියන මතක් කිරීම තමයි මේ කරන්නේ. එතකොට අපි හරි කැමති ඉලක්කයක් ඉදිරියෙන් තියාගෙන ඒක පිටිපස්සේ එළවගෙන හඹාගෙන යන්න. හැම වෙලේම අන්න ආතතියක් වෙහෙසක් පමණයි ඉදිරියේ. අන්න මේ වගේ එකක් තියෙනවා මං කොහොමද ලං කරගන්නේ කියන ඉලක්කේ තමයි ඔය තියෙන්නේ. ඒ වෙනුවට මම මේ කොච්චර දුර ඇවිල්ලා තියෙනවද කියලා පොඩ්ඩක් පිටිපස්සේ හැරිලා බලන්න කියන ආරාධනාවක් මෙතන තියෙනවා. ඒ කියන්නේ අවුරුදු කීපයක් පුරාවට මාස කීපයක් පුරාවට යම් කිසි දෙයක උත්සාහයක් දරලා තියෙනවා. අම්මෝ මේ තැති මේ විදිහේ සැනසීමක් මං කොච්චර දුරක් මේ ගමන ඇවිල්ලා තියෙනවද? පියවරෙන් පියවර හරි අමාරුවෙන් බඩ ගාගෙන ධන ගාගෙන තමයි මුල දවස්වල ආවේ. නමුත් දැන් පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බලන්න වටිනවා. මේ විදිහේ ප්‍රතිපදාවක කොහොම හරි තමුන්ට පුළුවන් විදිහට හැමෝම යෙදිලා තියෙනවනේ. ඒක ගැන සතුටු වෙන්න පුළුවනි. ඒක ගැන හිතේ යම් කිසි ප්‍රසාදයක් සැනසීමක් ඇති කරගන්න පුළුවනි. හුස්මක් ගන්න පුළුවනි කියන වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. එහෙම නැතුව අයියෝ තව කොච්චර තියනවද තාම මුකුත් නැහැ කියලා අන්න ඒ විදිහේ පරීක්ෂණයක් හෙවිල්ලක් තියනවා නම් ඒක වෙහෙසට පීඩාවට මිසක් හේතු වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් පැවිදි වෙන්න වගේ එන කෙනෙක් එයාගේ ස්වභාවය තමයි එයා එන්නේ ලොකු නිකන් අර නිකන් පවර් ත්‍රූ කියන්නේ. නිකන් අර තියෙන ඒව ටික ඔක්කොම කඩාගෙන බිඳගෙන අමුතු වෙහෙසකින් තමයි එන්නේ. එතකොට ඔය මට ඉතින් ඒ අලුතෙන්ම ආපු කට්ටිය නිකන් අර නිකන් පළවෙනියට හම්බෙන්න අවස්ථාවක් ඇදලා තියෙනවා මොකක් හරි කර්ම විපාකයක් ඉන්නද ඔයද. ඉතින් ඒ කට්ටියට මම කියන්නේ පොඩ්ඩක් දැන් නවතින්න. දැන් මෙහෙට ඇවිල්ලා නින්නේ. දැන් ඒකින්ද එච්චරම කරදරයක් බාධකයක් ගන්න දෙයක් නැහැ. දැන් පොඩ්ඩ ඔය දොලට ගිහිල්ලා පොඩ්ඩක් නාලහය කරලා එහෙම ඉඳපන් කියලා කිව්වට මට තේරෙන්නේ නැහැ. කියනවා යකෝ දැන් තායේ උනාට තාම පැවිදිුනේ නැහැනේ තාම සුදු ඇඳගෙනනේ කියලා කියනවා. ඒ විදිහේ ගමනකින් යන්න බෑ. එහෙම ගියොත් ඔය ගාකින් පල්ලට වැටිලා ගලකින් පල්ලට වැටිලා වැඩේ අවසන් වෙනවා මිසක් ලොකු ගමනක යෙදෙන්න බෑ. ඒ වෙනුවට අන්න මේ වීරය තියනවා යම් කිසි විදියක ක්‍රමානුකූල ගතියක්. මුලදී ගොඩාක් වීර දාගෙන තමයි එන්නේ. නමුත් ටික ටික ඒක සමබර කිරීමක් අවශ්‍ය වෙනවා. දැන් අපි ඔය පොතක කතාවක් තියෙනවා මොකද්ද සමිත කියලා හාමුදුරු කෙනෙක්. සමිත කියන්නේ නිකන් නියුණ තැනැත්තා වගේ අදහසක් සුදු හාමුදුරු කෙනෙක්. ඉතින් එතකොට මේ හාමුදුරුවංග ගුරුන් වහන්සේට හඳුන්වලා දෙනවා තව හාමුදුරු කෙනෙක් මෙන්න මේ අලුතෙන් ආව ස්වාමින්වහන්සේ කෙනෙක් මේ ස්වාමින්වහන්සේගේ නම සමිත. ගුරු හාමුදුරුව ගණන් ගන්නේ නැහැ. ගුරු හාමුදුරුව අර ආපු හාමුදුරන්ටත් එක්ක තමයි රවන්නේ. අර පණිවිඩ කාර්යාව එක්කන් ආපු එක්කෙනාටත් එයාටත් එක්ක තමයි රවන්නේ. රවණ ගමන් අහනවා මේ සමිත කියන්නේ තැම්පත් වුණ තැනැත්තාද නැත්නම් එහෙම නැත්නම් තැම්පත් නැහැ කියන එකද මෙයාගේ අදහස? නමේ තේරුම කියලා අන්න ඒ විදිහ අහනවා. බාරගන්නෙම නැහැ, කැමැත්තක් නැහැ. ඊට පස්සේ කොහොම හරි අන්න ඒතන හරියන්නේ නැතිකොට මේ හාමුදුරුවෝ මොකද කරේ? අන්න ආවා ලංකාවට. 80 ගණන් වල එකක් මේ. තායිලන්තෙද කොයිද ඉඳලා ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ ওই තැන්නේ හරි කොහේ හරි හබරන්නද කොයිද කැලේකට වැදිලා කැලේ කුටියක් හොයාගෙන කල්ගෙවලා. ඉතින් අලි එහෙම ඉන්නවනේ අනේ අලියෙක් ගාලා මලා කියලා එහෙට යනවා පණිවිඩේ. අන්න ශ්‍රී ලංකාවේදී අලියෙක් ගසා මලා. අන්න ඒක ඒ ගුරු ස්වාමීන් වහන්සේ දැනගත්තාම අන්න දැන් නම් එයාට සැනසීමෙන් ඉන්න පුළුවන්. දැන් නම් එයාට සමාධානෙන් සැතපෙන්න පුළුවන්. මොකද අර වේගය වැඩි. පැවිදි වුණත් නවතින්න කැමති නෑ. ඒ වෙනුවට තවත් මොකද්දෝ සෙවීමක් කරනවා. මෙතන නැතුව වෙන තැනක්, මේ ගුරුවරයා නැතුව වෙන ගුරුවරයෙක්, මේ ක්‍රමයේ නැතුව වෙන භාවනා ක්‍රමයක් තියුණොත් හරි කියන අදහස තියෙනවා. අර ඉතින් එකම දිවිල්ලම තමයි, අර පරණ පුරුදු දිවිල්ලම තමයි. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ මේ පිරිසට පොඩ්ඩක් මතක් කරන්නේ, හරි දැන් මෙච්චර දුර ලං කරගෙන තියෙනවා, මෙච්චර දේවල් ළඟා කරගෙන තියෙනවා, දැන් පොඩ්ඩක් නවතින්, දැන් පොඩ්ඩක් අන්න බොන්න ඔය කයට පොඩ්ඩක් දුක් දෙන එක නවත්තන්න, ඔය විදිහට වතුර ටිකක් බීලා නාලා කරලා පිළිවෙලට ඉන්න කියන වගේ අදහසක් තමයි මේ පිරිසට දෙන්නේ. ඒ විදිහේ පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඕක ප්‍රතිපදාවකට බැස්සගත්ත පිරිසට තමයි වෙලෙ දෙන්නේ. සාමාන්‍ය ඔය කෙනෙක් ඉන්න අපාය බිය. අපාය බිය උතුරා පිරි ඉතුරා ගිහිල්ලා කියනවා බලන්නකෝ, කොයි අපාය ගියොත් ඔබ වහන්සේට එහෙම බයක් නැද්ද අපායයි කියලා. මම කියනවා යකෝ මෙච්චර මේ කරලා අපාය යනවා නම් ඉතින් මේක පුදුම වැඩක් නේ. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඒ විදිහේ කැපකිරීමක් කරපු කෙනෙක්ට ඒ අදාළ වෙන්නේ නැහැ. ඒක වෙන්න බෑ. ඒ වෙනුවට අපි කළා තියෙනවා. අයි ලාවටත් නෙමෙයි උපරිමෙන් කළා තියෙනවා. නිකන් උඩින් පල්ලෙට උන්නේ බොක්කෙම්ම කළා තියෙනවා. ඉතින් එහෙම කළත් අපාය යනවා නේ යකෝ, මේක පුදුම වැඩක් නේ. එච්චර වෙහෙසක් පීඩාවක් කරගන්න ඕනේ නැහැ. අන්න අපායබුයි හේතු වෙනවා මේ වගේ වැඩකට බැස ගන්න. එහෙම නැත්තම් ඉතින් අමාරුයි. නමුත් බැසගත්තට පස්සේ මේ විදිය ගමනක් ආවට පස්සේ දාන්න ගාගෙන බඩ ගාගෙන කොහොම හරි කරගත්තට පස්සේ අන්න එතකොට පොඩ්ඩක් විවේක වෙන්න පුළුවනි. එතකොට පොඩ්ඩක් හිතක සැනසීමක් මතු කරගන්න පුළුවනි. එතකොට පොඩ්ඩක් ආපස්සට හැරිලා බලන්න පුළුවන්, අප්පා කන්දේ සෑහෙන දුරක් නැගලා තියෙනවා. ඇ පොඩ්ඩක් නවතිලා පොඩ්ඩක් නිකන්නේ අග්ගලා එකක් කාලා ප්ලේන් ටිකක් බීලා පොඩි විවේකයක් ගන්න පුළුවන්. අන්නේ ආරාධනාව තමයි සිද්ධ කරන්නේ මේ පිරිසට. මොකද එක අන්තයකට ගිහිල්ලා ඉතින් මේ ආරාධනාව මේ පිරිසට සිද්ධ කරාට වෙන කෙනෙක්ට වෙනස් විදියක ආරාධනාවක් සිද්ධ කරනවා. දැන් අපි හිතමු ඔය ධානීය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ ඉන්නේ හොඳ දානපතියෙක්. එතනත බොහෝම මුදල් හදල් තියෙන ඒ කාලේ හැටියට ලොකු ව්‍යාපාරිකෙක්. ඩේරි ප්‍රොඩක්ට්ස් තමයි එයාගේ ව්‍යාපාරය. එතකොට දහස් ගණනක් මේ විදිහේ ගවයෝ ඉන්දියා ඒ විදිහේ ව්‍යාපාරයක් තමයි කරේ. තමුන්ගේ ගෝලයෝ ඉන්දියා, කම්කරුවෝ ඉන්දියා, ඉතින් පවුලේ පිරිසක් ඉන්දියා, ඔය විදිහට තමයි වැඩ කටයුතු. එතකොට මෙයා බොහොම සතුටින් මේ කල් ගෙවන්නේ. මොකද මට හොඳ ශක්තියක් තියෙනවා, මම ගොනු කරගෙන තියෙනවා, ලොකු ව්‍යාපාරයක් මගේ පිටට ආරක්ෂාවට තියෙනවා. එතකොට මොකද්ද ස්වභාවය? අර ගවරැල සමග ටිකක්, ඒ කියන්නේ පායවිලි කාලෙට ගන් ඉවුරු වල සත්තු හොඳට ඒ ආහාර පෝෂණය දෙමින් කල් ගත කරනවා. වැස්ස කිට්ටු වෙනකොට මොකද කරන්නේ? කන්දක් මුදුනට කොහේ හරි ආතුර ගලන්න යට වෙන්නේ නැති දිහාවකට ගිහිල්ලා අන්න අටෝගෙන කරගෙන කල් ගෙවනවා. දැන් මේ ඔක්තෝබර් මැද කියන්නේ ඔන්න ඔය කන්ද උඩට නගින කාලේ තමයි. ඊළඟට එන්නේ මහා බරපතල වරුසාවක්. අන්න ඒ වගේ මේ ඔක්තෝබර් මැද වෙනකොට මෙයා කන්ද උඩට නැගලා අර ගවයන් ඔක්කොම ආරක්ෂා කරලා, ඉතින් බොහොම විවේකයෙන් හොඳ සල්ලිකාරයෙක් නිකන් කාලා ආපු බීපු වෙලාවක, හවස් වෙලාවක පොඩි අඩියක් ගහලා අන්න පොඩි නිකන් අභියෝගයක් වගේ සිද්ධ කරනවා. කාටද මේ අභියෝගය සිද්ධ කරන්නේ? මේ ස්වභාව ධර්මයට. මේ විදිහේ ලැස්සක් වහින්න සූදානම්. දැන් කළු කරගෙන එනවා, පැවිලි කාලය අවසන් කරගෙන. එතකොට මෙයා කියනවා, මගේ මේ ගෙදර වහලේ හොඳට හෙවිල්ලලා තියෙනවා, ලිපගිනි මොලෝලා තියෙනවා, මම මේ විදියට බොහොම ආරක්ෂිතව කල් ගෙවනවා, වැස්ස උඹ කැමති නම් වැහැපා කියලා කියනවා. දැන් මේ මොකද්ද කියන්නේ? මේ තියෙන්නේ අර අනිත්‍යන්තේ. හොඳට කාලා බීලා හොඳට තර වෙලා කියනවා, මට කරදරයක් කරන්න, මට ආපදාවක් කරන්න කෙනෙක් නැහැ. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ එයාට නම් කාලා බීලා ඉන්න කියන්නේ නැහැ. එයාට කියනවා, මං ඔන්න අමුතු විදියේ වෙන කොහෙන්දෝ කෙනෙක් කතා කරන ඇහෙනවා, කියනවා මගේ නම් වහලේ මම ගලවලා හැරලා තියෙන්නේ, මම ගිනි නිවලා තියෙන්නේ, මං මේ විදියට ගත කරන කෙනෙක්, ආ වැස්ස උඹ කැමති නම් වැහැපා කියලා කියනවා. දැන් මේ මොකද්ද මේ කියන එකට අනිත් පැත්ත කතාවක් කියනවා. අර අන්තේ නෙමෙයි අනිත් අන්තේ පේනනවා. දැන් මෙයාට පේන්නන්නේ මොකද්ද? මෙයාට පේන්නන්නේ ඔය කිව්වට විශ්වාසයක් නැහැ ඔය වැඩේ. ඕවා ඔය දිනුනට ඕවා නියම ආරක්ෂාව නෙමෙයි කියන අනිත් පැත්ත තමයි පේන්නන්නේ. එතකොට එහෙම කිව්වහම මෙතනට තව එකක් කියනවා. ආ බදුත්තු යලා මේ විදියට කිරිද්දවලා තියෙන්නේ. ආ වැස්ස උඹ කැමති නම් වැහපන්. බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තේ ඉඳලා කියනවා මම නම් ඕවා බත් වෙලක් නැහැ කිරිද්දවලක් නැහැ. ආ වැස්ස කැමති නම් වැහපන්. ඊට පස්සේ මට මේ විදියේ දරුවෝ ඉන්නවා. මට මේ විදියේ භාර්යාවක් ඉන්නවා. ඒගොල්ලෝ ගැන කවුරුත් එහෙම නුගුණක් කියන්නේ නැහැ. වැස්ස උඹ කැමති නම් වැහපන්. මට නම් භාර්යාවක් නැහැ. මට දරුවෝත් නැහැ. මම මේ බොහොම තනිකඩව තමයි මේ ජීවිතේ ගත කරන්නේ කියලා අනිත් පැත්තෙන් ඇහෙනවා. ඔන්න ඔය කියන එකට විරුද්ධාර්ථයක් විරුද්ධ මතයක් එහා පැත්තෙන් ඇහෙනවා. දැන් මේ මනුස්සයා පොඩ්ඩක් නිකන් ප්‍රශ්නකාරී ස්වභාවයක්. දැන් මේ ලෝකෙට අභියෝග කරන්නේ. අපුලුවන් නම් මට අනතුරක් කරපන් මේ ස්වභාව ධර්මයටවත් බෑ. ඉතින් ඔහොම ඔහොම වැහැස්සට අභියෝග කර කර ඉන්නකොට අන්තිමට මොකද උනේ? මහා වර්ෂාවක් කඩා වැටිලා දෙගොඩ තලා ගිහිල්ලා අන්න අර ආරක්ෂිතයි කියලා හිටපු භූමියත් යට කරගෙන ගියාට පස්සේ ඔන්න බණක් අහන්න සූදානම්කමක් හිත තුල මතුවලා ආවලු. හිතුවාට මොකද? ඔන්න දෙගොඩ තලා ගියා ආරක්ෂිතයි කියලා කිව්වට මොකද? ඔන්න මේ විදිහේ අනතුරකට ලක්ුණා. අන දැන් නම් අර කියපු කතාව තේරෙන පාටයි. දැන් නම් මේකේ මොකද්දෝ තියෙනවා තමයි අස්ථාවර භාවයක්. මේ ලිපගිනි මොලලා තියුණාට, වහල් හැවිල්ලලා තියුණාට, මේ විදිහ ආරක්ෂාවක් ලං කරගත්තා කියලා හිතුවට එහෙමම නැති පාටයි. ඔන්න අනිත්‍යන්තේ ඉඳපු කෙනෙක්ට වෙනස් විදිහක බණක් කියනවා. ඉතින් ඔන්න ඔය විදිහ අවස්ථාවක් තමයි මේ ගැළපිලා තියෙන්නේ. එතකොට වස්සග මහණුන්ට කියපු බණම අරගන්න එපා. බලන්න මම ඉන්නේ මොන වගේ තත්යකද කියලා පොඩ්ඩක් බලන්න. ඒ බැලුවට පස්සේ අදාළ නම් බාරගත්ත හැකි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? යම් කිසි දෙයක අන්තවාදී ප්‍රතිපදාවකට බැසගත්තා වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ කතාවක්. මෙන්න මේ විදිහ අන්ත දෙකක් තියෙනවා මහණෙනි. මේක සේවනය නොකළ යුතුයි. සේවනය නොකළ යුතුයි. අයහපතට මිසක් යහපතට පිටන්නේ නැහැ කියලන්න අර විදිහේ මතක් කිරීමක් කරනවා. ඉතින් ඔය අන්ත දෙක එකිනෙකට සම්බන්ධයි. දැන් හොඳ නරක කියන දෙක එකිනෙකට සම්බන්ධයි. හොඳ මත පදනම් වෙලා තමයි නරකක් කියලා දෙයකට පැවැත්මක් තියෙන්නේ. නරකක් මත පදනම් වෙලා තමයි හොඳක් කියන දෙයකට පැවැත්මක් තියෙන්නේ. එළිය අඳුර යින් යෑන් කියලා කියනවා. කෙනෙක්ගේ යම් කිසි කෙනෙක් ඉන්නකොට අන්න මූණට එළිය වැටුනහම පිටිපස්සෙන් හෙවණල්ලක් හැදෙනවා. මේ විදිහ දෙයක් තියෙනවා. උදේට ඉර පායනවා නම් හවසට ඉර බැහැලා යනවා. එළිය අඳුර අතර හුවමාරුවක්. දවස පටන් ගන්නවා කියන්නේ අඳුරෙන් එළියට මාරු වෙනවා. දවස අවසන් වෙනවා කියන්නේ එළියෙන් අඳුරට මාරු වෙනවා. එතකොට මෙන්න මේ විදිහ වෙන් කරලා ගන්න බැරි දෙබිඩොන්ගේ ස්වභාවයක් මෙන්න මේ හොඳ නරක තුල තියෙනවා. එහෙම නැත්නම් මේ අන්ත දෙකක් ඇතුළත තියෙනවා. ඉතින් මේ අන්ත දෙක පිළිබඳ කතාවේදී අපි කොහොමද මේක ටිකක් මතක් කරගන්නේ කියලා බැලුවොත් අන්න අපි කියමු අද කාලේ හැටියට එකකින් කියමු. මොකද්ද බැට්මෑන් චිත්‍රපටියම බලලා ඇතිනේ කට්ටිය. ආ බැට්මෑන්ගේ ස්වභාවය මොකද්ද? බැට්මෑන්ගේ ස්වභාවය තමයි එයා මේ ලෝකේ අඩුපාඩු රහිත නරක රහිත අන්න සුරපුරයක් වගේ. එහෙම නැත්නම් අපි කියමු මොකද්ද පාරාදීසයක් වගේ ලෝකයක් හදන්න යනවා. එතකොට එයා හොඳ කරනවා විතරක් නෙමෙයි එයාට ඒක ඒ පද්ධතිය පිළිපදවන්න ඕනේ. පද්ධතිය පිළිපදවන්න ඕනේ. ඒ විදිහේ ස්ථාවරයක් ඇති කරන්න ඕනේ. මේ දුක නැති ලෝකයක් හදන්න ඕනේ. අර පිය රජුරෝ වගේ. ඉතින් ඒ විදිහේ උත්සාහයක් උනන්දුවක් මේ තැනත්තගේ තියෙනවා. එතකොට ඔන්න ඔය උත්සාහය උනන්දුව තුලින්ම යම් කිසි දියක අහඹු සිදුවීම් ජාලයක් ඔස්සේ ගිහිල්ලා අන්න ඒකට විරුද්ධව අපි කියන්නේ අර සුපර් බග් කෙනෙක් ඇති වෙනවා. ඒ කවුද? ජෝකර් තමයි ඒකේ තියෙන කළු චරිතේ. ජෝකර්ගේ ස්වභාවය මොකද? එයා නරක කරනවා විතරක් නෙමෙයි. නරක නම් ඉතින් කවුරුත් කරනවානේ. හොරකම් කරනවා, මංකොල්ල කනවා, ඒ වගේ දේවල් චිත්‍රපටිවල ඕන් තරම් දකින්න පුළුවන්. නමුත් මේ දැනත්තගේ ස්වභාවය මොකද්ද? අන්නර නරක කරනවා විතරක් නෙමෙයි, මේ හොඳ කියන සංකල්පෙම දුරු කරන තමයි එයාගේ අදහස තියෙන්නේ. හොඳ කියලා යම්කිසි සංකල්පයක් තියෙනවාද, ඒකට තමයි මෙයා පහර දෙන්නේ. අර එයා නරක කියන සංකල්පේ නැති කරන්න යද්දි මෙයා හොඳ කියන සංකල්පිට පහර දෙනවා. එතකොට බැට්මෑන් ගෙන් තොර ජෝක කෙනෙක් නැත. ජෝක ගෙන් තොර බැට්මෑන් කෙනෙකුත් නැත. මෙන්න මේ අන්ත දෙකේ ස්වභාවය තමයි කියන්නේ. එතකොට අර හොඳට ඉඳපු කෙනෙක් අන්න යම්කිසි අහඹු සිදුවීම් ජාලයක් නිසා වන් බෑඩ් ඩේ එකක් නිසා එක නරක දවසයි තිබිලා තියෙන්නේ. හැබැයි මුළු ජීවිතේත් ගොඩනගාගත් ඔක්කොම එක දවසින් බිමට වැටෙනවා. බිඳ වැටෙනවා. අන්න ඒකෙදි මොකද වෙන්නේ? මෙයා යම් කිසි විදියක මේ ලෝකයේ කිසිම ස්ථාවරත්වයක් ගන්න බෑ. මේ ලෝකේ කිසිම පැවැත්මක් නෑ. මේ ලෝකේ කියන්නේ මහා එපා කරපු එකක් කියලා අන්න නිකන් ද්වේෂයක් ස්වභාවයක් මතු කරගෙන අන්න මේ හොඳ කියන දෙයක් මේ මනුෂ්‍යත්වයේ කියන දෙයක් පිළිබඳ අදහසක් තියන්න බෑ. ඒ විදිහේ වටිනාකමක් දෙන්න බෑ කියන තත්ත්වයකට අන්තයකට ගමන් කරනවා. ඉතින් කියනවා යාගේ ෆිලොසොෆි එක තමයි ඔය කවුරු කවුරුත් එක නරක දවසක් විතරයි මගෙන් වෙනස් වෙලා තියෙන්නේ. මගේ ඔබගේ අතර වෙනස එක නරක දවසක් විතරයි. අන්නේ නරක දවස හරහා ගියාම ඔබට ඔය වටිනාකම් ගුණධර්ම කියන සංකල්ප සියල්ලම නැති වෙලා යයි. මේ විදිහේ අදහසක් නැති වෙලා යයි. මේ පද්ධතියටම ද්වේෂ කරන කෙනෙක් බවට ඔබපත් වෙයි කියන ඔන්න ඔය විදිහේ දැන් අන්ත දෙකක ස්වභාවය තමයි ඔය කියන්නේ. මේ විදිහේ දෙදෙනෙක්ගේ ස්වභාවය තමයි ආ කියන්නේ. අර එක්කෙනෙක් නරක කියන සංකල්පේ නැති කරන්න යද්දී තව කෙනෙක් හොඳ කියන සංකල්පේ නැති කරන්න යනවා. ඉතින් ඔය අන්ත දෙකෙන් කවදාවත් සහනයක් සැනසීමක් නම් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට යම්කිසි මැදුම් මගක් කියලා දෙයක් තමයි අපි ලං කරගන්න අවශ්‍ය. ඒ මැදුම් මග එක එක්කිනාට සාපේක්ෂයි. පස්වග මහණුන්ට මැදුම් මග නෙමෙයි දණියට මැදුම් මග උනේ. අන්න ඒයි අල්ලලා තියෙන විදිය වෙනස්. ඒතර තම්මුම්ම තමයි ඉතින් ඒක හොයාගන්න වෙන්නේ. වෙන කාටවත් හොයලා දෙන්න බෑ, ඉරක් ඇඳලා පෙන්නන්න බෑ. මම මගේ ජීවිතේ දිහා බලනකොට මං ගෙවන්නේ මොන වගේ ජීවිතයක්ද කියලා බලනකොට අනේ ටිකෙන් ටික තේරුම් ගන්න පුළුවන් මගේ මේ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. මං මේ වගේ පමණට වැඩ කරන කෙනෙක්. ඉතින් ඔන්න ඔය දෙක අතර වෙනස අපේ ජීවිතවල ඕන තරම් දකින්න පුළුවන්. ඕන විදියක පෙන්වන්න පුළුවනි. සාමාන්‍යයෙන් දැන් අපි හිතමු දරුවෙක් උස් මහත් කරන එක කියලා. එතකොට ඕකෙත් ඔය වගේ අන්ත දෙකක් තියෙනවා. සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවෙක් අන්න කැලේට කොලේට අතැරලා දාලා තියෙනවා. මුකුත්ම බලන්නෙත් නැහැ, හොයන්නෙත් නැහැ. එහෙම අපේක්ෂාවක් ඇත්තෙම නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඉතින් මූ වල්ලා දිනා හැරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ නේ. තව කට්ටි ඉන්නවා මොකද්ද? ඔක්කොම කරලා දෙනවා. ඔක්කොම මග පෙන්නනවා. ඔක්කොම මේ විදියට සපයලා දෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඒකත් ඉතින් ස්පොයිල්ඩ්ම තමයි. ඒකත් එච්චර හොඳ වැඩක් නෙමෙයි. අන්න අන්ත දෙකක් තියෙනවා, දෙපැත්තක් තියෙනවා. ඕනම ප්‍රතිපදාවක ඕනම දෙයක යෙදුනොත් අරගන්න පුළුවනි. මෙන්න මේ විදිහ දෙපැත්තක් තියෙනවා. ඉතින් කෝකද එහෙනම් තමුන් ලං කරගත යුත්තේ කියලා ටිකෙන් ටික හොයලා බලන්න. කොහොමද මැදකට එන්නේ කියලා ටිකක් හොයලා බලන්න. ඕකට ඕනේ ඉතින් දැනුමට වැඩිය යම් කිසි විදිහක ප්‍රඥාවක් කියන දෙයක් තමයි ඔතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ. නොලෙජ් වලට වැඩිය විස්තම් කියන එක තමයි ඔතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ. දැනුමේ යෙදවීම කොහොමද මේ දැනුම කියන දේ පාවිච්චි කරන්නේ? තමුන්ට තියෙන තොරතුරු කොයි විදිහටද එක්සිකියුට් කරන්නේ කියන වැඩේ තමයි ඔතන තියෙන්නේ. එතකොට පහුගිය දවසක මහත්මෙක් ඇවිල්ලා කියනවා මේ බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරපු නිකන් ටෙක්නීෂියන් කෙනෙක් වගේ කෙනෙක් කියනවා මගේ මේ පුතාට වයස 13යි. මගේ එකම බලාපොරොත්තුව තමයි ස්වාමීන් වහන්ස මෙන්න මේ දරුවව කායිකවත් මානසිකවත් නිරෝගීව ලොකු කරන එක. ඒ වගේම හිතලා කල්පනා කරලා මේ ලෝකෙට මූණ දෙන්න පුළුවන් විදියට ලොකු කරන එක. ඒක තමයි මගේ නම්බර් 1 ප්‍රයොරිටි එක. අධ්‍යාපන වගේ දේවල් ස්වාමීන් වහන්සේ හතරට පහට දාලා තියෙනවා. ඒ වෙච්චර මට අදාළ නැහැ. උඹ පොල් ගහක් නැගලා පොල් කඩලා මේ ජීවත් වෙන කියලා තමයි මං කියන්නේ. මම උඹට මේ ටික ලබා දෙනවා. මෙන්න මේ ටික මම කරලා දෙනවා. මේක තමයි මගේ අපේක්ෂාව. ඉතින් ඔය වගේ වචනයක් අහන්න ලැබුණාම ඉතින් අමුතු විදියක අපි නිකන් කියන්නේ නිකන් මොකද අහන කෙනාටත් දෙනවනේ පොඩි ගතියක්. මේ ලොකු නිකන් මේ දැනුම් සම්භාරයක් අරගෙන ඇවිල්ලා නෙමෙයි කතා කරන්නේ. තමුන්ගේ දිනදා ජීවිතේ මේ ජීවිත ගමනේ අත්දැකීම් එක්ක ගොඩනගාගත්ත ශක්තියක්. මෙන්න මේක තමයි වැදගත්. එතකොට දරුවෙක් ඔය විදිහට කායිකව මානසිකව නිරෝගීව ලොකු මහත් කරගන්න පුළුවන් නම් මේ විදිහට හිතලා මතලා කල්පනා කරලා මේ ලෝකෙට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයකට හදාගන්න පුළුවන් නම් සායන වටිනා achievement එකක් තමයි. ඒක ලේසි නෑ මේ වගේ ලෝකෙක. ඉතින් අන්නර සමහර විට රිලා අම්මෙට තේරෙන එක තේරෙන්නේ නෑ. රිලා අම්මලත් ඉතින් ওই දරුව බදාගෙන අනේ ඉන්නවා සතියක් විතර. ඊට පස්සේ අරුවට යන්තම් අතපය ගහගන්න පුළුවන් වුණාට පස්සේ කොහේ දෝ අතෑරලා ඌගේ ගමන තමයි. හිටපු ගමන් ඉතින් ඔන්න මොකෙක් හරි පැනලා පැටියෙක් දැහැගෙන යනවා. ඒ වෙලාවට ෆුල් ගේමට බැහැලා ගේම කොහමද මගේ පැටියව අරගෙන යන්නේ කියලා ලොකෝ ෆයිට් එකක් දුන්නට මොකද? අන්න ඒක තමයි ක්‍රමේ. ඒ මොනේ තියාගෙන හදලා හරියන්නේ නැහැ නේ හැමදාම කරන්න බෑ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් ඉතින් අන්න තුරක් ගන්න වෙනවා. ඒකෙත් දෙන්නේක් දැහැගට යනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔය කතාව රිලාමෙට තේරෙනවා. ඈ කුරුල්ලෝ කූඩුවෙන් පයින් ගහලා එළියට දානවා. අන්න පියාඹන්න සූදානම් කාලෙදී. ඉතින් ඔන්න ඔය කතාව තමයි මේ මනුස්සයා කියන්නේ. අන්න මේ විදිහ දෙයක්. ඉතින් මට ගියපු ජොලියට මං කිව්වා අපේ ගෙවල් ළඟ මිසි ඇන්ටි කෙනෙක්ගේ බල්ලෙක් ඉඳියා. හරි හොඳ වටිනා බල්ලෙක් ඒ බල්ලා හොඳට දඬු උස්සලා මාස 6ක් විතර හොඳ ලස් බලන්න ආසාවේ ලස්සනේ බෑ හොඳට ලොකු වෙලා ආවා කියලා. ඉතින් මේ විදියට ගේ වටේම තාපේ බැඳලා තමයි තිබුණේ. කවදාවත් පාරට නම් එන්න දුන්නේ නෑ. ඒ වෙනුවට ඇතුළට කරලා කොටු කරලා හැදුවා. අනේ එක දවසක් අමතක වෙලා ගේට්ටු ඇරලා ගිහිල්ලා පාරට ඇවිල්ලා එතනම මේ මහා වාහන යන පාරකුත් නෙමෙයි. එතනම හරියටම ගේට්ටු ඉස්සරහා. මහා පාරේ තාර පාරේ බල්ලා ඇත ලේ පාරක් පාර දිගේ ගලාගෙන යයි. අන්න මොකද උනේ? අන්න අච්චර කාලයක් ආරක්ෂා කළා. අපේ ගෙදර බල්ලා නම් එහෙම නෑ. ඌ ඉතින් පාරේම තමයි. ඌ බේකරිය ගිහිල්ලා පාන් අරන් එනවා බඩගිනි වුණාම. ඒ විදිහේ ගතියක්. දවස් අපි මේ බේකරියට ගිහිල්ලා මූ යනවා ඇතුලේ බේකරිය ඇතුලේ. කෙසේ මං කෝ කොහෙද යන්නේ හොමින්ද පං? ආ බේකරිය ආ නැහැ එයාට මේ උරුයි බේකරිය අයිතිකාරයා කියනවා. එයා ওই පාන් එහෙම අරන් යනවා ඇවිල්ලා ඉඳලා හිටලා. අනේ මේ විදිහට හදුවා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට එළියට බැස්සට කියලා වයින් දෙයක් නැහැ. ඉතින් ওই කතාව මං කිව්වා. ඉතින් මේ මනුස්සයා හොඳට අහගෙන ඉඳලා කියනවා. ස්වාමීන් වහන්සේ ඕක උපමාවට නේද ගන්න ඕනේ? අන්න වැඩේ තේරුණා. ඒ සාමාන්‍ය ඔය කතා කිව්වට තේරෙන්නේ නැහැ නේ. හරි අමාරුයි. දැන් පවගේ රිදා විනාඩි 15ක් විතර රිලවෙක් ගැන බණක් කිව්වා. දැන් කට්ටිය කල්පනා කරනවා යකෝ මේ රිලවෙක් ගැන කියනවා මෙච්චර වෙලාව මොකද්ද මේ ඇති වැඩේ? එහෙම නැත්නම් බල්ලෙක් ගැන මොකක් හරි කියනවා. මොකද්ද මේ ඇති වැඩේ කියලා මේ මේ මේක අහන්නද මං ආවේ. මේකේ මොනවද ධර්ම කරුණු තියෙන්නේ කියලා ලොකු ප්‍රශ්නාර්ථයක් සමග මූණ අඳුර වෙලා යනවා. නමුත් අර මනුස්සයා කියනවා ඔක උපමාවට නේද ගන්න ඕනේ. අන්න වැඩේ තේරුණා. මොකද්ද මේ කිව්වේ කියලා තේරුණා. ඔක තමයි ඔන්න විදිහේ ප්‍රතිපදාවක් ගැන තමයි කියන්නේ. ඒතකොට එක්තරා විදිහක අර අපි මේ මහා දැනුම් සම්භාරයක් ගොනු කරගෙන නැති කෙනෙක් උනත් මේ විදිහට තමන් තුළ ඒ විදිහේ ශක්තියක් ගොනු කරගන්නවා. අර ජීවිත අත්දැකීම් තුලින් සමහර විට ටිකෙන් ටික මේ ජීවිතයට මුහුණ දීලා කාලා ගුටි කාලා අන්න තේරුම් ගන්නවා මේ විදිහට තමයි මේකේ සාර්ථකත්වය දිහාවට යන්න පුළුවන්. ගොඩාක් වේගෙන් ගිහිල්ලා හරියන්නේත් නැහැ. නැවතිලා ඉඳලා හරියන්නේත් නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් හිමීට හිමීට ගමනක් යන්න ඕනේ. දැන් පැවිද්දක් ප්‍රතිපදාවක් කියන්නේ කොහොමත් ඒ වගේ දෙයක්. වේගෙන් නම් ගිහිල්ලා කරන්න බෑ. අර ගමහරා දුවනවා පළවෙනි මීටර් 300 පුදුම වේගෙන් දුවනවා. පළවෙනියට එන්නේ පළවෙනි මීටර් 300 දී. ඊතුරු ටික වෙන කට්ටියක් දුවයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔක තමයි අන්නේ විදිහේ ගමනක් තියෙන්නේ. මේක නිකන් දවසෙන් දෙකෙන් ඉවර වෙන එකක් නෙමෙයි. මේක නිකන් 2020 මැච් එකක් නෙමෙයි. වෙනවල ටෙස්ට් මැච් එකක් තියෙන්නේ. ලෑල්ල දාගෙන කොහොම හරි කරගෙන විකට් එක රැකගෙන ඉන්න ඕනේ. ඉතින් අනම්මනම් බෝල හැම එකටම පිට දාන්න යන්නත් හොඳ නැහැ. ට්‍රිප් කැච් යනවා. ඒකෙහිඳ අවස්ථාව අවොත් කරනවා. කරන එක උපරිමෙන් කරනවා. පාඩුවක් නැහැ. අවුලක් නැහැ. අවස්ථාව නැත්තම් ඉතින් මොකටද අප්ප ඔය අහක යනවාට පිට දාන්නේ? අර විදිහේ පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඊළඟ බෝලේ බලන්නවා. ඒක සමහර විට විකට් එකට එන්න ඉඩ තියෙනවානේ. ඒකත් නැත්තම් ඊට පස්සේ ඒක බලන්නකෝ. ඒක සමහර විට විකට් එකට එන්න ඉඩ තියෙනවානේ. අන්න ඒ විදිහට පොඩ්ඩක් නිකන් ප්ලේ කරන්න ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව නිකන් හයේවම ගහලා කරන්න බෑ. එහෙම බෑ. ඉතින් අර ඉස්සර ක්‍රේස් එල්ලම් කරනකොට ඕක තේරෙන්නේ නැහැ. ඉස්සර ක්‍රිකට් ගහන කාලේ ඉස්කෝලේ යන කාලේ කියනවා බෝල කන්න නම් එපා මචං. එක්කෝ ගහපන් නැත්නම් අවුට් වෙලා වරෙන්. බෝල කන්න ලෑස්ති වෙන්න එපා කියන උපදේශ තමයි අර ග්‍රවුන්ඩ් එකට යන ක්‍රීඩකයන්ට දීලා යවන උපදේශ. නමුත් ඒකම නෙමෙයි ක්‍රමේ. ඒ වෙනුවට පොඩ්ඩක් ටෙස්ට් මැච් එකකට කොහොමද මුණ දෙන්නේ? ඒ වගේ ශක්තියක් තියෙනවා. එතකොට අපි තම ආයතනයක වැඩ කරනවා වේවා, තමුන්ගේ පවුලක් කරනවා වේවා, ප්‍රතිපදාවක් කරනවා වේවා, පැවිද්දක් කරනවා වේවා, ටිකක් සොලෝ එකේ සමබර කරගෙන යන්න ඕනේ. ඉස්සර වැඩ කරන කාලේ මේ විදියට වැඩ කරන එකෙන් ලාභ දෙකක් තියෙනවා. මොකද්ද ලාභ දෙක? එකක් තමයි අයි දුන්නොත් අයි උපරිමෙන් කරනවා, හොඳටම කරනවා, අයි අඩුපාඩු නැතු කරනවා. වෙන කෙනෙක් කරනවානේ ආවුත් වැඩේ හොඳට කරනවා. මොකද අර ඌට දෙයිද දන්නේ නැනේ. ඌට දුන්නොත් මගේ බෙල්ල ගහලා යන්න ඉඩ තියෙනවා. ඌ වැඩ පෙන්නුවොත් මගේ ජොබ් එක ගහලා යන්න ඉඩ තියෙනවා. ඒකෙන් හින්දා අන්න වාසි දෙකක් ඇත. මොකද්ද එකක්? අපිට දුන්නොත් ඒ විදියට කරලා දෙනවා, හොඳට කරලා දෙනවා. නොදුන්නත් වාසියක් තියෙනවා. දුන්නත් මොකද වටපිටාවේ කට්ටියත් අර ලෙවල් එකට ටිකක් හයි ලෙවල් එකකට උස්සලා ගන්න පුළුවනි. මොකද අර බීතිකාවටම බයටම අන්න ඒගොල්ලොත් වැඩ කරනවා. ඉතින් ඔයගේ ගමනක් තියෙනවා. ටිකෙන් ටික සොලෝ එක යන් හදිස්සියක් නැහැ. එකපාරට නිකන් මේ කැලේ කඩාගෙන නිකන් නගරෙට බහින්න ඕනේ නැහැ. ඒ වෙනුවට අපි අපේ ගමන හිමිහිට ටිකෙන් ටික පුහුණුව සමගින් ටිකෙන් ටික ශක්තිය ගොඩනගා ගනිමින් ගමන් කරනවා. ගමන් කරනකොට ගමන් කරනකොට අන ටික ටික ඒ හැකියාව මතුවලා එනවා. ඉතින් බෝධිසත්වයන් වහන්සේගේ කතාව දිහා බැලුවාම දකින්න පුළුවන් කොච්චරනම් කටු කාලා තියෙනවද, කොච්චරනම් වැරදිලා තියෙනවද, කොච්චරනම් අපහසුතාවයට පත් වෙලා තියෙනවද. නමුත් ටිකෙන් ටික ආපු ගමනක්. අපිට මේ වෙන්නේ මේ බුද්ධත්වයේ විතරයිනේ අප්පා, ඒකනේ අවුල තියෙන්නේ. දැන් බාහිය දාර්ජීර ආමුදුරෝ අර බණයාලා නතර වුණා කියන එක විතර අපිට පේන්නේ. හිස්ටරි එක දන්නේ නැහැ. හිස්ටරි එක දන්නේ නැහැ. නිස්සාරණේ චිත්‍රය දැකලා නැහැ. අන්න බුදුරජාණන් වහන්සේගෙත් ඒ වගේ ලොකු හිස්ටරි එකක් තියෙනවා. කොච්චරනම් වැරදිලා තියෙනවද, කොච්චරනම් අඩුපාඩු වෙලා තියෙනවද, කොච්චරනම් අපහසුතාවයට පත් වෙලා තියෙනවද, නුසුදුසු වැඩ කොච්චරනම් කරලා ඇතිද. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මගේ ජීවිතේ රාගේ තමයි මට තියෙන ප්‍රශ්නේ, රාගේ නිසා මම ජීවිතයක් පුරාවට දුක් විඳලා තියෙනවා, කොහොමද මේක නැති කරන්නේ කියලා කියනවා. අන්න අර අඳුර එළිය අතර හුමාරුව තමයි. මං කෝ නැති කරන්න නම් යන්න එපා. නැති කරන්න කියපු ගමන් මොකද වෙන්නේ? අන්න ඒකම ආහාරයක් බවට පත්තේ. ඒකම ආහාරයක් බවට පත්තේ. අඳුර තියෙන්න ඕනේ. අඳුරට තියෙන දේ අඳුර පෝෂණය කරන එක නවත්තන්න. ඒ වෙනුවට මේ අඳුර මේ එළිය කියන එක දැනගන්න එච්චරයි කරන්න පුළුවන්. ඒ ඇරෙන්න අන්න රාගෙට ඇබ ගහන්න ගියාම ඊට පස්සේ යන්නේ දෙකොට තලා තමයි ඊළඟ පාරේ යන්නේ කියනවා. මේ විදිහට මම අසුව භාවනා කරා, මෙහෙම කරා, මම කැලෑවල් වල ගිහලා ඉඳියා, අන්තිමට මට පිස්සු ඇදලා තමයි නතර වුණේ කියලා. හරිනේ, හරියටම හරි. මොකද ඇබ ගහලා නවත්තන්න හදනවා, පැලැස්තර ගහලා නවත්තන්න හදනවා, එහෙම කරන්න බෑ. ඒ වෙනුවට ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ක්‍රමානුකූල ප්‍රතිපදාව පොඩ්ඩක් ඉවසීමෙන් තමුන් ගැන අනුකම්පාවකින් ටිකෙන් ටික කරගෙන යා යුතු දෙයක්. ඉතින් ඒක සඳහා ඕන තරම් කල් තියෙනවා. මේක ටෙස්ට් මැච් එකක්. එහෙම නිකන් හදිස්සියක් ඇති කරගන්න ඕනේ නැහැ. අන්න ටිකෙන් ටික ප්‍රතිපදාවක් යෙදෙනකොට තේරෙනවා බාහ්‍ය ආමුදුරුවත් එච්චරම දුර නෑ වගේ. මේ විදිහට මේ වඩන ප්‍රතිපදාව එච්චරම අමාරු නෑ වගේ කියලා දකින්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දැන් මේ පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා ඔය බාහ්‍ය ස්වාමීන් වහන්සේගේ බණේ කියනවා. හැබැයි එයා කියන්නේ ඒ වචන වලින් නෙමෙයි. ඒ වෙනුවට එයා කියන්නේ නිකන් තමුන්ගේ නිකන් සරල වචන වලින් කියන්නේ. මොකද්ද කියනවා? සද්දයක් ඇහුණ ඇහුණ මාත්‍ර විතරයි, හිතවිල්ලක් ආවා ඒ මාත්‍ර විතරයි. අන්න මේ විදිහේ දෙයක් මට දකින්න පුළුවන් භාවනාවේදී. නමුත් ස්වාමීන් වහන්ස මම දැන් සති තුනකට විතර කලින් එනකොට සද්දයක් අහ මේ සද්ද ඔසේ ගොඩාක් දිගට යනවා. මෙන්න රිලවෙක් කෑ ගහනවා, මොකෝ දන්නේ නැහැ රිලවුන්ට කරදරයක්ද දන්නේ නැහැ කි කියනවා. සිතවිල්ලක් ආම ගෙදර මතක් වුණාම ඒක දිගේ ගමන් කරනවා. ඉතින් එහෙම තියුණ එක දැම්මට තේරෙනවා සද්දයක් ඇහුණා ඇහුණු මාත්‍රය පමණයි, හිතවිල්ලක් ආවා ආව මාත්‍රය පමණයි. එතකොට ඕක තමයි බාහිය ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දෙන හික්මීම. දිත්තේ දිත්තමත්තං සුත්තේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. මෙන්න මෙහෙම තමයි බාහිය හික්මෙන්න ඕනේ. ඇසු දේ ඇසු පමණින් නවත්තන්න, දුටු දේ දුටු පමණින් නවත්තන්න, දැනුණ දේ දැනුණ පමණින් නවත්තන්න, හිතුණු දේ හිතුණු පමණින් නවත්තන්න. මෙන්න මේ ආකාරයේ හික්මීමක් ඇති කරගන්න කියලා කියනවා. ඉතින් ඕක බලන්න පුළුවනි තමුන්ට භාවනාවේදී තම තමුන් අත්දකිනවා. ඔයි කියන තරම් අමාරුවක් අපහසුවක් නැහැ ක්‍රමානුකූලව. දැන් ආපු දවසේ කිව්වත් බාහ්‍ය ආමඳුරන්ගේ කමටහනට අනුව හික්මෙන්න කියලා. ඒක කියයි මොන පිස්සුද ස්වාමීන් වහන්සේ සද්දයක් ආවම කොච්චරනම් කතාවක් කියෙද එතනවාද? සිතුවිල්ලක් ආවම කොච්චර දුර යනවද? ඔහොම කොහොමද හික්මෙන්නේ කියලා කියනවා. නමුත් ආහෙනම් සිහිය පීඩවන්නේ එහෙම ඕනේ නැහැ. එච්චර හික්මෙන්න ඕනේ නැහැ. රාගය නැති කරන්න ඕනේ නැහැ. ওই විදිහට කතන්දර නැති කරන්න ඕනේ නැහැ. ඒ අතරේ පියවරක් දෙකක් සිහියෙන් යන්න. ඒ අතරේ හුස්මක් දෙකක් සිහියෙන් ගන්න කියලා කිව්වට පස්සේ අන්තිමට ඒ මිනිස්සයා තමයි අපිට බාහ්‍ය ආමඳුරන්ගේ බණේ කියන්නේ. ඇවිල්ලා පස්සේ දවසක අන්න කියනවා ඇවුනා ඇවුන මාත්‍රෙන් නතර වුණා සිතුනා සිතුණු මාත්‍රෙන් නතර වුණා එපමණයි. ආ එහෙම ඊතනින් එහාට කරන්න දෙයක් නැහැ. එතනින් එහාට මේ ලෝකෙ ගැන ස්ථාවරයක් ගන්න අවශ්‍ය නැහැ. අන්න බාහ්‍ය ආමඳුරන්ට කියපු බණේ තමයි උතියේ. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් ගැන තමයි කියන්නේ. මේ විදිහට නැවත නැවත මේ අන්තවලින් දුරස් වීම පිළිබඳ කතාවක් තමයි කියන්නේ. එතකොට අන්ත ගැන කතා කරනකොට අන්ත දෙකක් පිළිබඳ අදහසක් ගන්නකොට අන්න ඕෂෝගේ යම්කිසි කතාවක් තියෙනවා. ඕෂෝ හරි ලස්සන කතාවක් කියනවා. ඕෂෝ කියනවා මේ දෙවියන් පිළිබඳ මේ දෙවියන් ලෝකේ මැවීම පිළිබඳ කතාවේ ඒක මම පිළිගන්න කැමති නැහැ. මොකද්ද හේතුව? මේ දෙයියෝ මේ විදියට මෙච්චර මේ සරල දෙයක්වත් නොතේරෙන දෙයියෙක් කියලා මම පිළිගන්න කැමති නැහැ. එවෙනුවට මේ දෙවියන් වහන්සේ ඊට වැඩිය බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. ඒකින්ද මම ওই කතාව පිළිගන්නේ නැහැ. මොකක් ගැනද මේ කියන්නේ? අර කියන්නේ සාමාන්‍යයෙන් දෙයියෝ මේ විදියට මැව්වා. ඊට පස්සේ මවලා මේ ගහේ නම් ගෙඩියක් කන්න එපා කිව්වා කියලා වොම කතාවක් කියනවානේ. එතකොට ඔය කන්න එපා කිව්ව එක මේ ගෑණි ගිහිල්ලා කෑවා. කෑවම මොකද උනේ? පාරාදීසෙන් මේ මහ පොළොවට තල්ලු කරලා දැම්මා, එලවලා දැම්මා. උඹලා ඔය කරපු එකට දඬුවමක් විදියට නලලේ දහඩිය දමමින් හම්බ කරගෙන කාපල්ලා ජීවත් වෙයල්ලා කියලා එලවලා දැම්මා. එතකොට ඕෂෝ කියනවා මේ දෙවියන් වහන්සේ මේ පොඩි ෆිලොසොෆි එකක් තේරෙන්නේ නැති වෙන්න බෑ. මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ සයිකොලොජි තේරෙන්නේ නැති වෙන්න බෑ දෙවියන් වහන්සේට. මොකද මේ ගහේ කන්න එපා කිව්වොත්, මේ ගහේ ගෙඩියක් කන්න එපා කිව්වොත්, ඉතින් ඕක කියපු ඉලේ ඉඳලා ඕකනේ ඔළුවේ වැඩ කරන්නේ. එපා කිව්වා, දැන් ඉතින් ඇපල් ගහම තමයි පේන්නේ. තවත් ඕන තරම් ගස් තියෙන්නේ නැති, නමුත් මෙන්න මේකේ කන්න එපා කිව්වා. එතකොට ඔය එපා කීම තුල දෙවියෝ උපක්‍රමයක් සිද්ධ කරේ මේ දේ පිළිබඳ ආශාවක් උනන්දුවක් ඇති කරන්න කියලා ඒ ඕෂෝ තමුන්ගේ මතය ඉදිරිපත් කරනවා. ඕක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ තත් තේරෙන පොඩි දෙයක්. ඔය මනෝවිද්‍යාව තේරෙන්නේ නැහැ කියලා මම කැමති නැහැ දෙවියන්ට ඒ විදිහේ තේරුමක් නැහැ කියලා පිළිගන්න. මොකද්ද සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතාව කියනවා? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ විදිහට තමුන්ගේ නෝනායි දරුවයි එක්ක ලොකු පාක් එකක ලොකු මල්ලත්තක සංචාරය කළ පැය ගාණක් දවස පුරාම ඇවිදලා අන්තිමට යන්තම් දෝ ගේට්ටුව වහන වෙලාවේදී එළියට ආවා. ආවට පස්සේ බල්ලකට දරුවා නැහැ. නෝනා ඉතින් කෑ ගහනවා, දැන් කොහොමද මේ දරුවා හොයාගන්නේ කියලා. එතකොට ෆ්‍රොයිඩ් අහනවා, මේ ඔබ මේ අතරමඟදී මේ පුතාට කොහෙට යරි යන්නේ හෙවෙපා කියලා කිව්වද? ආ එතකොට කියනවා, මං කිව්වලු අර දියැල්ල ගාවට නම් යන්න එපා කියලා. ආ එහෙනම් දියැල්ල ගාවට යන් කියලා බලනකොට කොල්ලා ඉන්නවා දියැල්ල ගාව. මොකද උනේ? අන්න ඌට එපා කිව්වා එතෙන්ට යන්න. ඉතින් කියනවා මෙන්න මේ විදිහට ඇප්පල් ගෙඩිය කන්න එපා කියලා කියපු එකේම තියනවා ඒක කන බවට සලකුණක්. එතකොට මේ සරල උපක්‍රමයක් මේ දෙවියන් වහන්සේ සිද්ධ කරේ අන්න ගැලවුම්කාරයා සහ සර්පයා කියන දෙන්නම එකයි එක. ගැලවුම්කරු අර විදියට ලෝකෙම ආවලා, අනිත් පැත්තෙන් සර්පෙක් වෙලා ඇවිල්ලා අර ගහේ වෙලුණා මෙන්න මේ විදිහේ අදහසක් සහිතව කියලා තමුන්ගේ මතයක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ අඳුර එළිය අතර කොච්චරනම් ළඟ සම්බන්ධතාවයක් තියෙනවද, මේ අඳුර එළිය කියන දෙකම එකිනෙකට කොච්චර බද්ධ වෙලා තියෙනවද කියලා තමයි මේ කියන්නේ. දෙවියන් සහ සර්පයන් සර්පයා අතර ලොකු වෙනසක් නැහැ. එහෙම නැත්නම් බැට්මෑන් සහ ජෝකර් අතර ලොකු වෙනසක් නැහැ. එක නරක දවසක පරතරයක් වෙන්න පුළුවන් තියෙන්නේ. ඔන්න ඔය අන්ත දෙක අපි තේරුම් ගන්න ඕනේ. මේ අන්ත දෙකෙන්ම දුරස් වීමක් ගැන තමයි බුදුරජාණන් වහන්සේගේ මාර්ගය. මොකද එකක් අල්ලගත්තොත් අනිවාර්යෙන් අනික ගැළපිලා එනවා. යථා කාලේ තථායුරින් ගැළපිලා එනවා. ඒක නිසා කොහොමද මේ දෙපැත්තම අතාරින්නේ? දෙකම අතාරින්නේ කියන උත්සාහය තමයි තියෙන්නේ. ඒ සඳහා සමහර විට නරක අතහැරලා හොඳ අල්ලගන්න වෙනවා මුලින්. හොඳෙන් වඩා හොඳට යන දවසට අන්න ඒ හොඳත් අතහරින්න වෙයි. යාපීතමු මේ ප්‍රතිපදාවේ දෙනකොට කෙනෙක් ඇවිල්ලා කියන හිතවිලි බහුලයි, සද්ද වෙනවා, මට සිහිය තියන්නම් බැරි වගේ, සිහිය පිටවන්නම් බෑ වගේ. එතකොට කියනවා හරි එහෙනම් හුස්මක් දෙකක් හරි අමාරුවෙන් හරි බලන්න, පියවරක් දෙකක් හරි අමාරුවෙන් හරි තියන්න, මේ විදියට සේෆ් හෙවන් එකක් විදියට, ආරක්ෂිත භූමියක් විදියට මෙන්න මේ හුස්ම පියවර කියන එක අල්ලගන්න කියලා කියනවා. එතකොට ඕක ගොඩනැගිලට තේරුම් ගන්න පුළුවන්. ඕකේ කාලයක් තිස්සේ කරගෙන කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ, මේ තැනත්තා අන්න යම්කිසි විදියක හුස්ම 10ක් 15ක් එක දිගට බලන්න පුළුවන්, පියවර 10ක් 15ක් එක දිගට තියන්න පුළුවන් ශක්තියක් ගොඩනගා ගන්නවා. දැන් මොකද වුනේ, දැන් ඊළඟට එනවා බේතෙන් හැදිච්ච ලෙඩක්. මෙයාට අපි දවසක් කිව්වොත් දැන් හරි, දැන් හුස්මත් තියෙනවනේ, දැන් හුස්මත් බොඳ වෙලා යනවා, දැන් සක්මනත් මත ගෑවිලා යනවා. අන්න ඒ වෙලාවේදී දැන් මුකුත් අල්ල නොගෙන ඉන්න පුළුවන්ද? ඔය බොඳ වෙන හුස්මට බොඳ වෙන දෙන්න පුළුවන්ද? ඔය බෙරි වෙන මත ගෑවෙන සක්මනට මත ගෑවෙන දෙන්න පුළුවන්ද කියලා ඇහුවොත් මේ තැනත්තා අන්න කඩු බොළු අරගෙන සටන් කරන්න එන ගානට බැබෑ එහෙම වෙන්න බෑ, එහෙම දෙයක් වෙන්න බෑ. මේ අස්ථිර ලෝකේ හුස්ම ස්ථිර වෙන්න ඕනේ, මේ අස්ථිර ලෝකේ පියවර ස්ථිරව පිහිටන්න ඕනේ කියලා කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව අතර දෙන්නෙම අන්න වෙනස් වෙනවා කියන අර්ථයෙන් තමයි දෙන්නේ. ඔය ආනාපාන සති සූත්‍රයේ කෙලින්ම ආයි දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියපු ගමන් ඉතින් වෙනස තමයි. දිගට හුස්ම ගන්නේ දිගට හුස්ම ගන්න බව දැනගනි, කෙටියෙන් හුස්ම ගන්නේ කෙටියෙන් හුස්ම ගන්න බව දැනගනි. දැන් මේ කරන ක්‍රියාවක් නෙමෙයි කියන්නේ, දිගේ දිගට හුස්ම වැටෙන්නේ දිගට හුස්ම වැටෙන බව දැනගනි, කෙටියෙන් හුස්ම වැටෙන්නේ කෙටියෙන් හුස්ම වැටෙන බව දැනගනි කියපු ගමන් යන්නේ කොහෙටද? අන්න හුස්ම වෙනස් වෙයි. අන්න පළවෙනි ගොක්කොලේ එළුවා එතනම. අයි වැඩි දුර ගියේ නැහැ, වචන දෙකයි. සූත්‍රේ පටන් ගන්නෙ මොතනින්. ඉතින් එතනින්ම තේරෙනවා මෙන්න මේ දීපු හුස්ම දවසක අතරින් වෙනවා. ඒ දවස වැඩි දුර නැහැ. වැඩි දුර නැහැ. සමහර කෙනෙක් සතියෙන් හමාරෙන් එතෙන්ට එනවා. මේ අලුතෙන්ම පටන් ගන්න. අන්න එදාට තමයි කරප්පන් එන්නේ. එදාට කියනවා බෑ බෑ මේක නම් අතාරින්න බෑ, හොඳ අතාරින්න බෑ. එහෙම බෑ. ඒ අර්ථෙන් ලොකු සටනක හටනක යෙදෙනවා. නමුත් අන්න හොඳ අල්ලගෙන ඉන්න තාක්කල් වඩා හොඳට යන්න බැරිය. අන්න හුස්මත් අතහැරපු දවසට තමයි අන්න නියම විවේකයක් නියම සැනසීමක් හිත තුළ මතුවලා එන්නේ. ඒක තේරුම් ගන්න බැරි නම් ඉතින් අයන ඒක අල්ලගෙන ඉන්න කොරන් දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. මොකද ඉතින් අන්න ඉතින් හුස්ම අල්ලගෙන ඉඳලා දිව්‍ය ලෝකයකට කොහෙට හරි යයි. නමුත් කැරකිලා ඇවිල්ලා ආපහු අපායකට එනවනේ. ඔබ තමයි මේ ගමන. අරේ ගියපු කට්ටිය ඒ හයි වෝල්ටේජ් එකේ ඉන්නවා. ආපහු කැරකිලා එනවා. ආපහු කැරකිලා එනවා. එතකොට පිනේ තියෙන අනතුර තමයි ඕක. පින් කියලා ගහපු හරක් දැකලා තියෙනවනේ. පින් කියලා ගහපු හරකාට මොකද වෙන්නේ? අනේ ඉතින් කවුරු හරි අනුකම්පා සාගතව අනේ පවුනේ මේ හරකෙක්ගේ ජීවිතයක් කියලා නිදහස් කරගෙන ඇවිල්ලා ඒ අනුකම්පාවෙන් මහාන කොටලා පින් කියලා ගහලා නිදහස් කරනවා. ඔය මහාර්ගම ඉන්දියා හරක් රංචුවක් ඒ දවසල 60-70ක විතර. ඊට පස්සේ මොකද වෙන්නේ? තව මාසයක් දෙකක් යනකොට අර හරක අර මස් කඩේටම එනවා. පින් කියලා ගහගෙන එනවා. ඕකේ ඇයි ලොකු වෙනසක් නැහැ. ඔන්න පිනේ තියෙන අවුල තමයි ඕක. නමුත් කුසල් කියලා ගහගත්ත හරකෙන් දකින්න නැහැනේ කවදාවත්. රැවු ගිහිල්ලා, වැඩ ඉවර කරලා ගිහිල්ලා අර මහරගම කට්ටියට වගේ එකින් එකාට නැවත නැවත මස් කඩේට එන්න වෙන්නේ නැත. නියමයට සුද්ධ කරා, කුණු වල සුද්ධ වෙනවත් එක්කම හරක් ටිකත් සුද්ධ කරා, කොහෙදෝ කියලා හොයාගන්න බැරි ගන්නත්. ඉතින් ඒක තමයි වැඩේ. අන්න නැවත කැරකිලා එනවා. කොහි ගියත් කැරකිලා එනවා. එතකොට උස්ම අල්ලගත්තොත් අන්න නැවත ගමනක් තියෙනවා. යල්ලගත දෙත් එක ගමනක් තියෙනවා. එහෙනම් ඒකත් අතාරින්න පුළුවන්ද කියන උත්සාහය තමයි තියෙන්නේ. ඒකත් අතාරින්න පුළුවන්ද? ඒ ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. දැන් පවගේ දවසක අන්න බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කළා තියෙන එකක් හම්බුණා. අන්න මේ ගීතයක් කියන්නේ හැඬීමක්. ඊළඟට මේ ගීතයක් කියන්නේ හැඬීමක්, නර්තනයක් කියන්නේ උමතු වීමක්. ඒ වගේම හිනහව කියන්නේ කුමර කුමරියන්ගේ දෙයක්, ක්‍රීඩාවක්. ඉතින් කියනවා ඒකින්ද තොපට අන හැඳීමේ හේතු රහිත වේවා. මේ විදිහට උමතුයේ හේතු රහිත වේවා. යම් දෙයකින් ප්‍රමුදිත වූයේ තොපට මදසිනා පහළ වේවා කියලා කියනවා. ජෝග කියන මංකුව සින්දුවකින්ම මේක කියලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් කල්පනා කරනවා දැන් මොකද්ද මේ කියපු කතාව? පොඩ්ඩක් පිටපොට මාරුණා වගේ. ඇත්තටම අර දේවල් වලින් දුරස් වීමක් අපේක්ෂා කරනවා. දැක්කේ නෑ වගේ, ඇහුනේ නෑ වගේ. ඒ විදිහට ප්‍රතිපදාවක් දිගෑරිලා එනවා. නමුත් දවසක තේරෙනවා ඕක ආවා කියලා ගානක් නෑ. ඔක රඳන්නේ නැහැ කියන ශක්තිය ගොඩනගා ගත්තට පස්සේ තව දුරටත් අර ගීතයට ද්වේෂ කරන දෙයක් නැහැ. අර නර්තනයට ද්වේෂ කරන දෙයක් නැහැ. හිනාවෙන උන්ට මදසිනා පහල කරපියව් කියලා අන කරන දෙයක් නැහැ. ඉතින් ගොඩ දෙනේ කර ගන්න කමටහන වැරද වැරදියටනේ. අන්න ගන්න මුලින් ගන්නව හරි. ආ සින්දු අහන්න බෑ. ඇස් ඇත්තේ අන්දෙක් වගේ, කන් ඇත්තේ බීරෙක් වගේ කල් ගෙවනවා. කවුරු හරි ඇහුවොත් කොහොමද අර ආපු සින්දුව ලස්සනද කියලා? අයියෝ මට නම් ඇහුනේ නැහැ, මං සතියෙන් ඉඳි ඇහුනේ නෑ, කන් ඇහුනේ නෑ, තෙවුනේ නෑ, දැක්කේ නෑ, මුකුත් නෑ කියලා කියනවා. ඔය මොකක්ද අර අර පළවෙනි භාගේ විතරයි. එයා බයයි මේ සින්දු ඇතුළට ආවොත් ඇත්තටම මං අහන්න ඉඩ තියෙනවා. මේ සින්දු ඇතුළට ආවොත් ඇත්තටම මම මේක රස විඳින්න ඉඩ තියෙනවා කියන බීතිකාව තමයි ඔය තියෙන්නේ. ඒක තමයි ඔය වචනේ නිරූපණය වෙන්නේ. හරි බැරි වෙලාවත් ඇතුළට ඇවිල්ලා ප්‍රශ්නයක් නැත්තම් ඉතින් එයාට අදාල නෑනේ. එයාට අදාල නෑ. එතකොට නිකන් අර කලේ කැලේ අරහ උලඟක් හමාගෙන යනවා. කිසිම රෙසිස්ටන්ස් එකක් නෑ, ඝර්ෂණයක් නෑ. බොහොම අගේට යනවා. අපි මොකද කියන්නේ මේ කටුපඳුරු බලන්න මේ 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 විදියට කොච්චරනම් වෙහෙසද පීඩාවද, වංගු කීයක් ගහන්න ඕනේද මේක හරහා යන්න. ඉතින් ඒ තම තමුන්ගේ ප්‍රතිපදාවලට අනුව එක එක විදියට ඝර්ෂණයක් මතුවලා එනවා. නමුත් අන්න අර විදිහේ ටික ටික ශක්තියක් දිනු කරගත්ත කෙනෙක්ට අන්න දැක ගන්න පුළුවන් සින්දු නම් ඉතින් ඇහෙනවා තමයි. ඔය සමහර වෙලාවට සක්මන් කරනකොට ඔය ගාමේ කට්ටිය බජව්. අනේ ඉතින් සක්මනත් නියම ගාන්ට සිද්ධ වෙනවා. අන්න බජව්වකුත් යනවා. ඉතින් මොකද අපි ඔකට දේශ කරන්නේ? අන්න පෙරේතකම තියනවා නම් අර විදිහේ මේක ඇතුළට ආවොත් මම මේක රස විඳින්න ඉඩ තියෙනවා. එන්නේ කියන බීතිකාව තියෙනවා නම් කියන්න පුළුවන් ආසතියෙන් ඉන්දියේ ඇහුන්නේ නැහැ. නැත්තම් මේ සක්මන් කරන්න බෑ මුන් මේ බජව් දානවා, මේ කැලේ අයින්නට මෙන්න ඕනේ මුන්ට බජව් දාන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන වෙනස ඔය කියන්නේ මොකද්ද? හොඳත් අතාරින්න වෙයි. හොඳත් අතාරින්න වෙයි. හොඳ අතාරපු දවසට තමයි නියම සැනසීම විවේකයේ මතුවලා එන්නේ. එතකොට අන්ත දෙකක් පෙන්නවා. අන්ත දෙකක් පෙන්නලා කියනවා අන්න මේ නරක මේ හොඳ. මේ නරක මේ හොඳ. ආයක තේරුම් ගන්න. මේක තේරුම් ගන්න. හොඳ අල්ල ගන්න. නරකට ආවඩන් නැතුව ඉන්න. නරකට අනුග්‍රහ කරන්න නැතුව ඉන්න. හැබැයි නරක එලවන්න යන්නත් එපා. හොඳ ස්ථාවර කරන්න යන්නත් එපා. ඒ වෙනුවට අන්න අල්ලගත්ත උස්ම දවසක බොඳ වේ. මේ යන සක්මන මත ගෑවෙනවා. අන්න එදාට මේක සාදරව බාර ගන්න කෙනා අන්න හොඳ ගොඩක් ග්‍රහණය කළ අල්ලගෙන නැහැ. ඒ වගේම නරකට ද්වේෂ කළා නැහැ. ඔන්න ඔය අතරමැද්දෙන් තමයි නියම විවේකයක්, නියම සැනසීමක් මතුවලා ඉන්නේ. ඉතින් ඒක ඔය කියන තරම් අමාරු නෑ. විවෘත මනසක් තියෙන කෙනෙක්ට තේරෙන ඔන්න අල්ලගත්ත දේ බොඳ වෙන හැටි. ඔන්න හොඳ නරක අතර සම්බන්ධේ කොහොමද මම දීපු දානයක් නිසාම මගේ හිත තුල ලෝභකමක් මතුවලා ඉන්නේ. කොහොමද හොඳ වැඩක් එලෝගන ගිහිල්ලා කරන්න ගිහිල්ලා අනිත් පැත්තට බැක්ෆයර් වුණාම ද්වේෂයක් මතුවලා ඉන්නේ. මේ හොඳ නරක කියන කාසිය දෙපැත්ත කොච්චර සීග්‍රයෙන් පෙරලෙන්න පුළුවන්ද? අන්න අපේ ඇතුළේම දෙන්නෙක් ඉන්නා වගේ. අර නිකන් ස්ප්ලිට් බ්‍රේන් එකක් වගේ. මොලේ දෙකට බෙදිලා වම දකුණ දහ ගන්නවා. ඉතින් ඔය වගේ. අන්න ඒ විදිහේ ස්වභාවයක් අපි තුල තියෙනවා. ඒතකොට හොඳ මත පදනම් වෙලා තමයි නරක හැදෙන්නේ. නරක මත පදනම් වෙලා තමයි හොඳ හැදෙන්නේ. අර විදිහ අන්ත දෙක එකිනෙකට සම්බන්ධයි. එතකොට කෙනෙක් නිවැරදි නිවීමක් හොයාගෙන යනවා නම් ඒතනතර අනිවාර්යෙන් ওই දෙකෙම මිදීමක් ගැන කතා කරන්න වෙනවා. නමුත් ඒක ප්‍රතිපදාවක් එක ගැළපිලා එන දෙයක්. කෙලින්ම ආපු ගමන් එකිනෙකට කිව්වොත් අපි ආ දෙකෙම අතරින හොඳ නරක දෙකම ගන්න එපා කියලා ඒතනත්තා මොකක් හරි වැරදි වැයකකට වැටෙන්න පුළුවන්. ක්‍රමානුකූල ගමනක්. යාට කියන හොඳ අල්ලන්, හුස්ම අල්ලන්, පියවර අල්ලන්, ඔයිදිර කරගෙන යන් නකරගෙන යනකොට එයාම ඇවිල්ලා අපිට කියන ඔන්න බලන්න හාමුදුරනේ අල්ලගත්තේ කතරිනු මේ අල්ලගත්ත හොඳෙත් අතෑරෙනවා කොහොමද මම මේක ආපහු ස්ථාවර කරගන්නේ කියන ප්‍රශ්නේ අහනවා එතකොට කියන්න ඕනේ ආ නෑ ඉස්සර ස්ථාවර කරන්න දෙයක් නෑ ඕකත් ලිස්සල යනවා ඔය වතුර මිට මොළවල අල්ලන්න ගත්තා වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ ඒකට වැටෙන දෙන්න ඒකට වැටෙන දෙන ආපහු වතුර මිට මොළවල මොට මොළවල මිරික ගන්න හදන්න එපා එහෙම කරන්න බෑ කරන්න බෑ ඒ වෙනුවට පොඩ්ඩක් ඒකට යන්න දෙන්න ඒ ක්‍රියාවලියට ඉඩ දෙන්න ඉඩ දීලා බැලුවාම ඔය කියන තරම් අමාරුවක් කොකේ නෑ අනේ නිවැරදි විවේකයක් එන්නේ තුලින් මතුවලා එනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මේ මහා සුනාමියක් එනවා මේ සුනාමියක් එනවා මේ මේ විලමැද තනි වෙලා ඉන්න මිනිස්සුන්ට මේ දූපතේ තනි වෙලා ඉන්න මිනිස්සුන්ට මොකද්ද තියෙන පිලිසරණ කොහොමද ආරක්ෂාවක් තනාගන්නේ කියලා අහනවා එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන අකිංචනං අනාදානං මෙන්න මේ විදිහට කිසිවක් අල්ලා නොගැනීමත් කිසිවකට එල්බ නොගැනීමත් මෙන්න මේක තමයි තියෙම නියම ආරක්ෂාව නියම පිහිට ගං වතුරේ සුනාමිය ගහගෙන යන දෙයක් නැති වෙන්න කියලා තමයි ඔය ප්‍රාර්ථනාව ගහගෙන යන දෙයක් නැත්නම් ඉතින් මොකාවත් ප්‍රශ්නයක් නැහැ ගෙවල් දොරවල් තිබුණොත් අමාරුයි යාන වාහන තිබුණොත් අමාරුයි මුදු එරලේ හොටෙල් හදලා තිබුණොත් අමාරුයි ගෙදර කට්ටිය හතරපත් දෙනේ දරුවෝ ඉඳියොත් අමාරුයි අන්න කෝකා කොහේ ගියාද දන්නේ නැහැ කොහෙට ගහගෙන ගියාද දන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් අන්න කියනවා මුකුත් අල්ලගන්න නැත්තම් ගහගෙන යන දෙයක් වතුර යන දෙයක් නැත්තම් බය වෙන දෙයක් නැහැ නේ මොන සුනාමිය ආවත්. ඔන්න ඒ අදහස තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට අනර විදියට කිසි දෙයක් අල්ලා නොගැනීම පිළිබඳ ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව ටිකෙන් ටික මතුවලා එනවා. ටිකෙන් ටික මතුවලා එනවා. මේ ජීවිතය කියන්නේ හරියට අර සීසී බස් ගේ දඬුවම වගේ කියලා කියනවා. මොකද්ද මේ දඬුවම කන්දක් මුදුනට මහගල් රවුමක් ගල් ගෙඩියක් අල්ලු කරගෙන යන්න ඕනේ. මේක තමයි මේ මිනිහට දීලා තියෙන දඬුවම. ඉතින් මොකද වෙන්නේ කන්ද මුදුනට අරන් ගියපු ගමන් අනිත් පැත්තට පෙරලිලා යනවා ඒක. ආපහු මුලින් ඉඳලා පටන් ගන්න අරගෙන යනවා. ආපහු පෙරලිලා යනවා. ඔන්න මේ මිනිස්ස පැවැත්මට මේ මිනිස්යාගේ ජීවිතයට දෙන උපමාව තමයි ඕක. සීසී බස් ගේ දඬුවම. කන්දක් උඩට මහගල් කුලක් තල්ලු කරගෙන අරගෙන යනවා වගේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට එන්නේ වගේ දෙයක ඒ වගේ දෙයකින් අත්මිදීමක් අපි බලාපොරොත්තු වෙනවා නම් ක්‍රමානුකූල ප්‍රතිපදාවකින් තමයි ඒකෙන් අත්මිදෙන්න පුළුවන්. එකපාරට එහෙම කරගන්න බෑ. නමුත් ටිකෙන් ටික තේරෙනවා මේ මේ නිදහස එදා ඉඳලා තිබිලා තියෙනවා. මම බාරගන්න සූදානම් වුණේ නෑ. ඕනම වෙලාවක බාර ගන්න සූදානම් වෙලාවක එතනම ඇත. නමුත් මගේ හිතේ ඒකට සූදානම් නැහැ. ප්‍රතිපදාවක් තුලින් තමයි ටිකෙන් ටික ක්‍රමානුකූල මේ විදිහේ බාර ගැනීමක් මතුවලා එන්නේ. ඒක බොහොම ලස්සනට දකින්න පුළුවන්. ඉස්සර ගත්ත ප්‍රශ්න තව දුරටත් ප්‍රශ්න නෙමෙයි. ඉස්සර තරම් දැන් කේන්ද්‍රී ගන්නේ නැහැ. දැන් පහුගිය දවසක කෙනෙක් පෑමිනිලි 10ක් විතර ඉදිරිපත් කරා. බලන්නකෝ වෙච්ච දෙයක්. බලන්නකෝ මේ මත් උනා කියලා. ඊට පස්සේ මං කිව්වා ඔක්කොම තියනවා තමයි අඳුර තියනවා තමයි මොනවද හොඳ දේවල් එහෙම වෙච්ච දේවල්. හොඳ දේවල් ඇහුවාම තව නරක දේවල් තුනක් විතර දාලා තිබුණා. ඒක ඔය තමයි වැඩේ. අපි දකින්නේ අරක තමයි. අඳුරම තමයි අපිට පේන්නේ. අඳුරම තමයි පේන්නේ නෑ. ඕක එහා පැත්තේ අඳුර එහා පැත්තේ එළිය තියෙනවා. ඒක බාර ගන්න සූදානම් නම් ඔය වෙහෙස පිටිපස්සේ සැනසීමක් තියෙනවා. ඒක බාර ගන්න සූදානම් නම් අන්න එතකොට ඕනම වෙලාවක මේක අපි සූදානම් නම් අපේ හිත සූදානම් නම් අපි ළඟම තියෙන සැනසීමක්. නමුත් ඒ සූදානම කියන එක ලේසි නෑ. සමහර කෙනෙක් පාරමී පිරිච්ච කෙනෙක් අන්න බුදුරජාණන් වහන්සේ නවතින්න කියපු ගමන් නවතින්න පුළුවන්. දැන් බාහ්‍ය ආමඳුරු නැවතුනේ එහෙමනේ. අති ශීඝ්‍රයෙන් මේ ශාසනය ධර්මයේ සාක්ෂාත් කරපු එක්කෙනා නවතින්න කියලා විතරයි කිව්වේ. නැවතුණා. අර මහා දිවිල්ල දුවාගෙන ඇවිල්ලා සංසාර ගමන පුරාවට බුදුන් නම් වෙලා බුදුන් කියව නවතින්න කියලා. නැවතුණා. අන්න ඒදි ශීඝ්‍ර ගමනකින් අත්මිදුණා. මොකද උනේ? අන්න එයාගේ නිදහස තියුණා. ඒ සැනසීම තියුණා තමුන් ගාව. බාර ගන්න සූදානම්ද නැද්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට අපි අපිත් ඒක පරීක්ෂා කරලා බලමු. තම තමනුත් පරීක්ෂා කළ බලන්න. බාර ගන්න සූදානම් වෙන්නත් පුළුවන්. සූදානම් නැත්තම් ඔන්න ප්‍රතිපදාවක් ගැලපිලා එනවා. ටිකෙන් ටික ක්‍රමානුකූල ප්‍රතිපදාවක් ගැලපිලා එනවා. ටිකෙන් ටික වඩාගෙන යන්න වෙනවා. බස් එකේ කොහමාරි නැගලා එන්න වෙනවා. බස් එකේ නැගලා ඉන්නකොට දන්නේ නැතු ගමන කරනවානේ. අයියෝ මට හොඳ සීට් එකක් ඕනේ. මේ ෆුඩ් බෝඩ් එක යන්න පුළුවන්ද? ආපෝ මේකේ සෙනඟ කියලා ඒ අදාල නැහැ. කොහොම කොහමාරි කරගෙන ඉන්නකොට දන්නේ නැතු ගමනක් ගේනවා. සීට් එකකුත් හම්බ වෙනවා. ෂා. හරි සැපට අපි කටයුතු කරනවානි කියලා දකින්න පුළුවන්. කට්ටිය වෙලා ආන මොනවද අප්පෝ කිදින සැප ඔය කැලේකට වැදිලා ඔය තියුණ මේ 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 විවර්ණ භාවයකටපත් වෙලා අච්චර තියුණ පාට පාට වයිවර්ණ ගතිය නැති වෙලා ගිහිල්ලා. අර නිකන් මොනරෙක් අරගෙන නිකන් බ්ලීච් කරා වගේ ගතියක් තමයි තියෙන්නේ. දැන් මොගේ පාට මොකද්ද කියලා හොයා ගන්නත් බෑ. මොනරෙක්ව බ්ලීච් කළා. ඉතින් කියනවා මොකද්ද ඔගේ ඇති රහ මොකද්ද ඔගේ ඇති වැඩි කියලා කියනවා. නමුත් අපි බොහොම ජයට කල් ගේවන හොඳ සීට් එක වාඩි වෙලා ඉන්න හොඳ සැපට හුලං වැඩිගෙන අපි නිකන් 아무තු ගමනක තමයි ඉන්නේ. ඒ ගමන ටිකක් තේරෙන්නේත් කාලයක් ගියාට පස්සේ තමයි. වැඩේ ඉදලා ඉන්නකොට තමයි තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ මොකද මේ කියන්නේ කියලා. බිම ඉන්න කටේ නම් කොහොමවත් තේරෙන්නේ නැහැ. බස් එකට නැගගත්තොත් තේරෙන්නේ ඉඩ තියෙනවා. ඉතින් එන්නේ කියන ආරාධනාව තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඒ සඳහා අපි අපිටත් මේ විදිහේ නැවතීමක් සඳහා අද දවසෙත් මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රී මුඛයෙන් දේශනා කරපු ප්‍රථම වචන දෙමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසවිතබ්බං කියන ආකාරයෙන් යෙදිත්වය ගැන මනාව පහදා දුන් ධම්මකුසල ස්වාමීන් වහන්සේට නැවත වතාවක් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතර ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වෙලාව අවස්ථාව ලබාගෙන උන්වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳමයි. ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ නැහැ වගේ ස්වාමීන් වහන්සේ. එහෙමනම් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමි බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී
හොන්තු. තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයෝ අනෝ සුඛං බලං ආයිර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දම් පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තීරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමං සාදු
සාදු සාදු.